Amen. Sadhu Karya Bhavat. Namo tasse bhagavato arahato samma sambuddhasse. Namo tasse bhagavato arahato samma sambuddhasse. Namo tasse bhagavato arahato samma sambuddhasse. උදේවරු දේශනාවක් ලැබුම්කන් දුන්නා නේද? දේ මොනවා ගැනද කතා කරේ? හා බෝධිපාක්ෂික දාන. තිස්සතම ගැනම කතා කරාද? එහෙම නැත්නම් මේ මොන හරි එකක් තෝරාගෙන කතා කරාද? දැන් හැමෝම බණ භාවනා කරන අයද? තවම එතකොට සාමාන්‍ය ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව පටිච්චසමුප්පාදයේ පිළිබඳව යම් අවබෝධයක් තියෙනවද හැමෝටම? සාමාන්‍ය හරි ඒවා ඒ වගේ දැන් අපි නම් වශයෙන් හරි දැනගනී රූපයේ පිළිබඳව පටිච්චසමුප්පාදයේ පිළිබඳව. එහෙනම් මං දන්න පිරිසක් හැටියට හිතාන තමයි දේශනාව කරන්නේ ඈ. කොටස් සාමාන්‍ය ප්‍රමාණයට අපි රූපය කියන්නේ සතර මහා ධාතු කියන එක දන්නවා. පංච උපාදාන ස්කන්ධය කිව්වහම මොකද්ද? ආයතන කීයක් තියෙනවද? හයයි. ආධ්‍යාත්මික බාහිර වශයෙන් ගත්තහම එතකොට කියේ ආයතන මොනවද ඒ පහ? පාලියෙන් කිව්වොත් රූප ඒ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන්නේ ආධ්‍යාත්මික ආයතන. එතන හයයි. බාහිර ඒවට ගොදුරු වෙන ඒවා පැටලිලා තියෙන ඔක්කොම හැබැයි ඇහැට අරමුණු වෙන්නේ රූප, කනට ශබ්ද. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ආධ්‍යාත්මික ආයතන 6යි, ඒවට ගොදුරු වෙන ගෝචර ආයතන 6යි. ආයතන වශයෙන් ගත්තොත් 12යි, ස්කන්ධ වශයෙන් ගත්තොත් කීයද? 5යි. ඒක ස්කන්ධ පහම තමයි ඔය ආයතන වශයෙන් 12කට බෙදලා තියෙන්නේ. ධාතු වශයෙන් ගත්තොත් ඒක පෙන්නනවා 18කට. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු කියලා නේ. එතකොට ඒ දෙ දෙක ආයතනයක් සම්බන්ධයෙන් තුනක් වුණාම ආයතන 6ට 18ක් වෙනවා. ඒ පෙන්නලා තින්නේ තර ස්කන්ධ ටිකම තමයි. එතකොට ඒ වගේ මේ ඒවා තමයි ධර්මයේ ඉගෙන ගන්න තියෙන මූලික දහම් කරුණු, න්‍යාය. දහම් න්‍යාය අපි දැනගෙන තියෙන්නේ බලේ ධර්ම දේශනාවක් කරන්නේ දහම් න්‍යායක් පදනම් කරගෙන. දැන් මේ දේශනා කරනකොට දහම් න්‍යායත් කියන්න ගියොත් එතකොට ඒ න්‍යායට ඇතුළත් වෙලා තියෙන දේවලුත් කියන්න ගියොත් ඒක මහා දීර්ඝ දේශනාවක් කා ඒ වගේ මතක තියාගන්නත් බැරි වෙනවා. දැන් ඒ නිසා ඒ දහම් කරුණු පොතපතෙන් අහලා निराවුල් දැනගෙන තියෙනකොට එතකොට මේ විදිහේ ඒවා තම තමන් විසින්ම මේ පොතපතෙන් දැනගත යුතු දේවල්. ඉතින් ඒ නිසා දැන් මේ කරන දේශනාව බණ භාවනාව පැත්තටම යොමු කරලා කරන දේශනාවක්. ඉතින් ඒ නිසා ඒක ප්‍රායෝගිකව යොදා ගන්න හොඳට අවධානයෙන් අහුම්කන් දීගෙන ඒ දේශනාව ඔස්සේම හිත පවත්වන්න. ඊළඟට මොනවාරි නොතේරෙන දෙයක් තියෙනවා නම් ඒ මොහොතේ හරි කමන්නේ සුදුසු කාලේ බලලා ඊළඟට පසුව හරි අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. ඉතින් මම පුළුවන් තරම් සරලව මුල ඉඳන් හැමෝටම ගැළපෙන විදිහට කියන්න උත්සාහවත් වෙනවා. සාමාන්‍ය අපි එදිනදා සම්මුතියේ කතා කරන ලෞකික ප්‍රතිපදාව තියෙන දැන් අර දස කුසල ධර්මයන්ගේ තියෙනවනි දාන සීල භාවනා පත්ති දාන පත්තානුමෝදනා කියලා, ඒ වගේ මේ ලෞකික පැත්තකින් බර වෙච්ච එකක් නෙවෙයි. මේ ලෝකෝත්තර ධහම පැත්තෙම අපි දැනට දැනගෙන ඉන්න සම්මුතියෙන් ටිකක් එහාට වෙනස් වෙච්ච දෙයක් තමයි ඒ ලෝකෝත්තර ධර්මය කියලා. හොඳයි, එහෙනම් ඒක හැම දෙනාම අවධානයෙන් ඉන්න. ඉතින් මූලිකව අපි මතක් කළ යුතු කාරණාවක් ඒ දේශනාව අනුපූර්ව ගැළපීමක් වශයෙන් අපි ලෝකයේ එදිනදා ජීවිතයේ ජීවත් වීම සඳහා නොයෙක් දේවල් ඉගෙන ගන්න. කුෂිකර්මයේ වෙන්න පුළුවන්, ගණන් ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්, වෙළහෙළදාම් වෙන්න පුළුවන්, වෛද්‍ය විද්‍යාව වෙන්න පුළුවන්, ඉංජිනේරු ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්. මේ හැම එකක්ම අපි ඉගෙන ගන්න දේවල් සමහර විට ජීවිතයෙන් හතරෙන් තුනකට වැඩි අපි ඒ සඳහාම කැප වෙලා ඒවට කැප කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒ ඉගෙන ගන්න දේවල් ඔක්කොම කාලික දේවල්. ඒවා අපි මේ ජීවිතේට විතරක් සීමා වෙච්ච දේවල්. ඊළඟට තමයි මේ ජීවිතේට සීමා වුණත් සමහර විට ඒ දේවල් එක රටකට සීමා වෙලා, එක ප්‍රදේශයකට සීමා වෙලා, ඊළඟ ජීවිතේට තවත් භූමියකට ගැලපෙන්නේ නැහැ. අද ඉගෙන ගත්ත දේ සමහර විට අතීතයේ වෙනස් එකක්. තව ටික අනාගතේ යනකොට ඒක අපි ඉගෙන ගත්ත දේ එදාට ගැලපෙන්නේ නැහැ. ඊළඟට වෙන රටකට ගැලපෙන්නේ නැහැ. ඊළඟට දැන් අපි භූමි වශයෙන් ගත්තත් එහෙම ගැලපෙන්නේ නැහැ. ඒ වගේ ඒ දැනුම උගත්කම කියන එක අපිට අවශ්‍යයි. නමුත් ඒ හැම එකක්ම පනවාගත්තු, හදාගත්තු, සැලසුම් කරලා ගත්තු අධ්‍යාපන රටාවක්. ඒ තුළ තමයි අපි සම්මුතියේ කටයුතු කරන්නේ. ඉතින් නමුත් මේ ධර්මය කියලා කියන්නේ එහෙම කාලයකට සීමා වෙච්ච එකක් නෙවෙයි. භූමියකට සීමා වෙච්ච එකක් නෙවෙයි. මනුස්සයන්ටත් තිරිසං ප්‍රේත අසුරාදී මේ දුගති සත්වයන්ටත් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ඉන සත්වයන් අතරත් තියෙන සදාතනික සත්‍යතාවයක් තමයි ධර්මයෙන් අපිට කියලා තියෙන්නේ. එතකොට ඒ ධර්මයේ අපිට මේ ජීවිතයේ ඉගෙන ගත්තොත්, මේ කාලයේ ඉගෙන ගත්තොත් මේ කාලෙට විතරක් නෙවෙයි. බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි බුදු කෙනෙක් ලෝකේ පහළ වීමටත් ඊට පෙරත් බුදු කෙනෙක් ඇති තැනත් නැති තැනත් ලෝකේ පවතින මේ තුන් ලෝක ධාතුව තුලම පවතින යථාර්ථය, අපි නොදන්න යථාර්ථය තමයි බුදු දහමින් අපිට කියලා දෙන්නේ. ඒක අපි අද පුරුදු කරොත් ඒ දහම මේක අපිට ඊළඟ භවයටත් ඒක ඒ විදිහටම උපනිසයි. අන්න ඒ නිසා තමයි කියන්නේ අපිට බුදු දහම කියන එක අපි අනිවාර්යයෙන්ම ප්‍රගුණ කළ යුතු, පුරුදු කළ යුතු දහම. ඒට හේතුව මේ දහම අපිට හැම කාලෙම ලැබෙන්නේ නැති නිසා. ඒ නිසා අපි භෞතික දේවල් වෙනුවෙන් කැප කරන කාලේ යම් ප්‍රමාණයකට සීමා කරලා කොහොමරි මේ බුද්ධෝත්පාද කාලෙන් මේ ධර්මය, සද්ධර්මය ඉගෙන ගන්න ඕනේ කියන තැනින් ලොකු කැපකිරීමක් මේ ධර්මය වෙනුවෙන් කරන්න. ඒ හේතුව මුළු ජීවිත කාලෙටම, මුළු සංසාර ගමනටම ඒ කැපකිරීම අපිට බලපාන නිසා. ඒ නිසා ධර්මයේ ඉගෙන ගන්නා එකේ වටිනාකම අපිට මිල කරන්න, ප්‍රමාණ කරන්න බෑ. ඒ තරම් වටිනවා. ඉතින් ඒ නිසා මොකද මිනිස්සෙකුගේ ජීවිතයක් පිරිසුදු භාවයට, උතුම් භාවයට පත් වෙන්නේ ඒ ධර්මයේ නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනාථ පිණ්ඩිකෝ ආදි සූත්‍රයේ පෙන්නනවා, කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තම හේතේන මච්ඡා සුච්ඡන්ති න ගොත්තේන ධනේනවා කියලා. කෙනෙක් පිරිසුදු වෙන්නේ ගෝත්‍රයෙන්, ධනයෙන්, බලයෙන් නෙවෙයි, කර්මයෙන්, විද්‍යාවෙන්, ධර්මයෙන් තමයි කෙනෙක් පිරිසුදු භාවයට පත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. ඒ නිසා අපි ලොකු අදිෂ්ඨානයක් ලොකු හිතේ හයියක් ඇති කරගන්න ඕනේ මේ වෙලාවේ ඉඳන් මේ ශාසනයේ තියෙන මනාව දුක් ගෙවීම පිණිස පවතින සසර එතර වීම පිණිස පවතින කර්මක්ෂය කිරීම පිණිස පවතින සී සද්ධර්මය මං කොහොම හරි හොදට ඉගෙන ගන්නවා. ඒක නිසැක බවට තමන්ගේ දැනුමක් බවට කොහොම හරි පත් කරගන්නවා කියන අදිෂ්ඨානය හැමෝම ඇති කරගන්න ඕනේ. ඉතින් ඒකෙදි අපිට මේ ධර්මයෙන් ගොඩනගලා දෙන මේ ගුණ ටික පිරිසුදු භාවය කියන එක පුදුමාකාර වටිනාකමක් තියෙනවා. දැන් අතීතයේ හිටපු අදත් ඉන්න සමහර අය බලන්න ජීවිත දියා මනුස්ස ජීවිත ලැබපු අය දැන් අතීතයේ හිටපු ඇතැම් යසකුල පුත්‍රයා නන්ද ස්වාමීන් වහන්සේ මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ වගේ මේ ජීවිත ගත්තාම පුදුමාකාර සැප විඳපු ජීවිත යසකුල පුත්‍රයාගේ කොයිතරම් සැප විඳද කියනවනම් යටිපතුලේ පවා රෝම ඇවිල්ලා තිබුණා. ගල් කැටයක්වත් පෑගිලා එබඳු ස්පර්ශයක්වත් කකුලට එන්නේ නැහැ. ශරීරයට අනිටු ස්පර්ශ එන්නේ නැහැ. එතකොට අනුරුද්ධ හරි නන්ද මහරහතන් වහන්සේ හරි උන්වහන්සේට ගිහි කාලයේ පවා ලැබපු කුසලයේ නැහැ කියන වචනයවත් ඇහුනේ නැහැ කියලා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 180ක් ජීවත් වුණා. අඩුම ගානේ අරලු ටිකක්වත් ගත්තේ නැහැ කියන ලෙඩකට. ඇයි එහෙම ජීවිත ලැබුවේ? බොහෝ කාලයක් මේ සීලේ පිරිසුදුව පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. මේ සිත, කය, වචන කියන තුන්දොරින් කවදාවත් තව කෙනෙකුට හිංසා වෙන විදිහට, අකුසලයක් උපදින විදිහට පාවිච්චි කරන්නේ පිරිසුදු ජීවිත. බොහෝ කාලයක් සත්වයන්ට කරදර කිරීමෙන්, හිංසා කිරීමෙන් වැළකීච්ච නිසා බක්කුල මහරහතන් වහන්සේ මේ අවුරුදු 180ක් යනකම් කිසිදු ලෙඩක් ඇවිල්ලා තිබුණේ නැහැ. අන්න ඒ වගේ මේ සීලය තුළින් අපේ සංසාර ගමනට ලැබෙන අනුග්‍රහය සුළුපටු නෙවෙයි. ඒ නිසා මේ සීලය තුළ තියෙන යම් කිසි කෙනෙක් හිටිනවා නම් මම ජීවිතේ තුරාවට සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ කියන මේ මේවා තමයි සීලේ උතුම් බවට පත් කරන්නේ. ඒ කියන්නේ අපේ තුල කර්ම බවට පරිවර්තනය කරන දේවල් ඒ තුලින් වළක්වලා තියෙනවා. ඒ නිසා මේ කුසලයේ ලැබෙන විපාකය තමයි සංසාර ගමනේදී අපිට කවතාවත් කිසි කෙනෙක් අපිව රවට්ටන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි සංසාර ගමනේදී කිසි කෙනෙක් අපිට පරුස වචන කියලා බනින්න හිතෙන්නේ නැහැ. ඇයි? මම එහෙම ක්‍රියාවන් වලින් වැළකීලා හිටියා. පරුස වචන කියන්නේ. මම පරුස වචන කියනවා කියලා කියන්නේ කුමන හේතුවක් නිසා හරි මට පරුස වචන කියන්නේ බිහි කරගත්තා කියන එක. මම තව කෙනෙක්ගේ දෙයක් හොරකම් කරා කියලා කියන්නේ මගේ දේ හොරකම් කරන පුද්ගලයෙක් බිහි කරා කියන එක. අන්න ඒ වගේ ගත්තාම මේ ශික්ෂාපද වලින් අපි අකමැතිනම් තමන් කෙනෙක් බොරුවෙන් රවටනවාට, කෙනෙක් පරුස වචන කියලා තමන්ට බැනවදිනවාට, තමන් තව කෙනෙකු බිඳුවලා කේලම් කියලා අපිට අපහසුවටපත් කරලා බිඳුවනවාට, ලෙඩ දුක් හැදිලා ලෙඩ දුක් ගානේ ඉඳ වෙන මේවට අකමැතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලයම පරිපූර්ණ සීලෙම රකින්න කියලා. ඒක රකින්න ලේසියට පුළුවන්කමක් නැහැ, අමාරු. ලොකු අදිෂ්ඨාන සීලී ශක්තියක් තියෙන්න ඕනේ කෙනෙක් බයින තැන නොබැනෙන්න. කෙනෙක් පරුස වචන කියන තැන මෙහෙන් මෛත්‍රී සහගත වචන පිරකරනද මෙහෙ සිහි කල්පනාව හා කුසල් සිත්ම පවත්වන්න ඕනේ. කුසල සිතකින් විතරයි ඒක පවත්වන්න පුළුවන්. අන්නේ ඒ නිසා මේවා ಗುಣ වශයෙන් අපි පුරුදු කළ යුතු දේවල් මිසක් ඒවා සාමාන්‍ය ස්වභාවයෙන් කෙනෙකුට පිළිගන්නේ නැහැ. ඒකයි ඒවා සීලය කියන්නේ වැඩි යුතු ධර්මයක් කියලා. සමහරුට සංසාරයේ පුරුද්දත් එක්ක ස්වභාවයෙන් පිළිදෙනවා. නමුත් ඒවා හැමෝටම ඒක පිළිගන්නේ නැහැ. ඒ නිසා තමන් මේ සීලය කියන එක වර්ධනය කරගන්න තියෙන්නේ ඔබට මෙතනින් නෙවෙයි. අද අපි මේ ශික්ෂාපද ටික සමාදන් වෙලා ඒ සීලය රකින්න පුහුණුවක් හා ඊට අවශ්‍ය දැනුම විතරයි මෙතනින් ලබා ගන්න. ඒ රැකීම වෙන්නේ කොතනදද? අපේ එදිනෙදා ජීවිතයේ. තමන්ට බොරුවක් කියන්න හිතෙන අවස්ථාවේ නොකියා ඉන්න හිත මෙහි ශක්තිමත් කර ගැනීම තුළින් තමයි අන්න අර සීලේ පන්නරේ ලබන්නේ. කෙනෙක් නිന്ദා අපහාස කරනකොට, බහිනකොට, එහෙම නැත්නම් අපිට ලෝකේ හැමෝටම තරහා යනවා කියලා ඉදෙන අසාධාරණකම වැරදි දකින්නකොට මෙහින් වචන පිටකරන්න එන ඒ පරුස වචන හෝ බනින්න එන එක නොකර ඉන්න එකට ලොකු පුහුණුවක් තියෙනවා. ඒ නිසා මේක වළක්වා ගන්න තියෙන්නේ කැඩෙන හේතු ටික අයින් කරලම තමයි. ওই ශික්ෂාපද ටික කැඩෙන හේතු ටිකක් තියෙනවා. මොනවද ඒවා? පරුස වචන කියන්න වෙන්නේ මේ හිතේ මොන වගේ ධර්මයක් ඉපදුනහමද? ද්වේෂයේ ඉපදුනහ. බොරු කියන්න වෙන්නේ එක්කෝ ද්වේෂේ, එහෙම නැත්නම් ලෝභයේ ඉපදුනහ. බොරු කියන්න වෙනවා. එහෙනම් දැන් අන්න ශික්ෂාපද කැඩෙන නිදහන. එතකොට මේ ශික්ෂාපද කැඩෙන නිදහණය ලෝභ දේශ මොහ ඇති නොවන විදිහට ජීවත් වුණොත් ශික්ෂාපද ටික නැකෙනවා. හැබැයි අපි නොකර හිටියට මේ ශික්ෂාපද ටික කැඩෙන හේතු ටික අපි ඇති වෙන විදිහට රැකියාව කිරීම තුළින් හරි දරුවෝ හැදීම තුළින් හරි වෙනවනම් කොයි වෙලාවෙයි හරි අර ශික්ෂාපදේ කැඩෙනවා. ඒ නිසා මේ ලෝභ දේශ මොහ කියන එක ඇති නොකරගෙන ඉන්න ලොකු ප්‍රඥාවක් තියෙනවා. ඒකට තමයි අපේ මේ ස්කන්ධ පංචකයට මේ ආයතන ටිකට මනුස්සයා කියලා අපි විවහාර කරන්නේ. ඇයි? උසස් මනසක් තියෙන නිසා. උසස් මනසක ගතිය තමයි බණින්ද හිතන තැන නොබැලෙන්නේ. කේලම් කියන්න හිතන තැන, බොරු කියන්න හිතන තැන නොකර ඉන්න ලොකු උසස් මනසක් තියෙනවා. ඇලෙන තැන ඇලෙන එක, ගැටෙන තැන ගැටෙන එක, ඒක සාමාන්‍ය මේ ලෝකේ බාල නුවණැති නෙවෙයි, බාල හැමෝගෙම ධර්මතාවයක්. ඒකේ ප්‍රඥාවන්තයා මේ බාලයා කියලා බෙදන්න බෑ. තිරිසන් සතා කරන්නේත් ඇලෙන එකේ ඇලෙන එක, ගැටෙන එකේ ගැටෙන එක. අපේ ජීවිත බලන්න තිරිසන් සතා ඇලෙන එක වෙනම දෙයක් වෙන්න පුළුවන්. නමුත් අපි ඇලෙන්නේ ඒවට නොවේ. නමුත් අපි දරුවන්ට කියලා හරි, දේපල ඉඩකඩම් වලට කියලා හරි, රැකියාව වලට කියලා හරි, ගැටෙනවා නම් ඇලෙනවා නම් ඒ තිරිසන් සතාට උපදින ධර්මතාවයමයි අපිටත් උපදින. හැබැයි අරමුණ වෙනස්. අරමුණ වෙනස් වුණාට ධර්මතාවය එකයි. එහෙනම් ඒ කරුණේදී අපි හැමෝම සමාන. අන්න ඒ නිසා තමන්ගේ හිත ගැන බලලා බලන්න, මම ඇලෙන අරමුණේ ඇලෙනවද, ගැටෙන අරමුණේ මගේ ගැටෙනවද කියලා. එහෙනම් මගේ සීලේවත්තාව හරියට වැඩිලා නැහැ. සීලේ කොටස ඔය. ඒ කියන්නේ මේ බනින්ද හිතෙන බව වළක්වන්න බෑ අපිට. බොරු කියන්න හිතෙන බව වළක්වන්න බෑ. නමුත් ඒක ක්‍රියාත්මක වෙන එක වළක්වා ගන්න පුළුවන්. ජීවිතයේ තියෙනවා කෙලෙස් මට්ටම් තුනක්. මොනවද? අනුසය, පරිඋට්ටාන, වීතික්කම කියලා. අන්න ඒ වගේම අනුසය අවස්ථාව රහත් වෙනකන් තියෙනවා. දැන් බනින්ද බොරු කියන්න හිතෙන ගතියක් ඇතුලේ තියෙනවා. ගතියක් තියෙනවා. ඒක ඒ අරමුණ එන තාක්කල් ඒක උඩට එන්නේ නැහැ. එබඳු අරමුණක් ආව ගමන්ම මෙහි තරහක් උපදිනවා. බනින්ද හිතෙන ගතිය පහළ වෙනවා. ඒකට කියනවා පරිඋට්ටානය. පරිඋට්ටාණයෙන් නතර කරේ නැතුව ඒක වීතික්‍රම කියන්නේ අපි කයින් වචනයෙන් ක්‍රියාත්මක වෙන අවස්ථාව. අන්න එතෙන්ට ගියපු ගමන් අන්න අර අකුසලය කර්මපතයක් බවට පත් වෙනවා. කර්මපතයක් කියන්නේ මොකද්ද? දැන් අපිට බොරුවක් කියන්න හිතෙන බවින් අකුසලයක්. ඒ අකුසලිය සතර අපාය ප්‍රතිසන්දි දෙන්නේ නැහැ. හැබැයි කියපු ගමන් අනිවාර්යෙන් සතර අපාය තැනක ප්‍රතිසන්දි දෙනවා. පරුස වචන කියන්න හිතෙනවා, කියපු ගමන්ම කර්මපතයක් වෙනවා. ඒක සතර අපාය ප්‍රතිසන්දි දෙනවා. අන්න ඒ නිසා තමයි සීලය කියන්නේ මේ දහමේ ප්‍රාථමික කොටස. කෙලෙස් නැගලා එන අවස්ථාව. මේ බුද්ධ ශාසනයක් ලෝකේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේත් මේ ධර්මයේ දේශනා කරලා පිරිනිවන් පාලා, දැන් මේ ශාසනයේ ටික ටික අතුරුදහන් වෙගෙන යන කාලයක්. ඒ කාලෙ වෙනකොටත් දැනටත් මගේ ජීවිත භාගයකටත් වැඩිය ගෙවිලා ගිහිල්ලා තියෙනවා. තම තමන්ගේ ගැන හිතලා බලන්න, මගේ මේ සීලේ කොටස හරියට පරිපූර්ණ වෙලාද නැද්ද කියලා බලලා අනේ සීලේ මං පරිපූර්ණ කරගන්න ඕනේ කියලා. තියෙන තැනින් අපිට බොහෝ කෙලෙස් එන්නේ අර අපිට තියෙන බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, සම්පප්පලාප. ඔන්න ඕ වගේන් තමයි අපි ගොඩාක් පරිස්සම් වෙන්නේ. එනිසා ඒවා අදිෂ්ඨාන සීලීව එන තැන නොකර ඉඳීමට අදිෂ්ඨාන කර ගැනීමෙන් මේ සීලය වැඩෙන්නේ. එනිසා මතක තියාගන්න මම උසස් මනසක් ඇති කෙනෙක් වෙන්න නම් ඒ දේ සිද්ධ වෙන්න ඕනේ. ඒ විදිහට මං අපහසුයෙන් හරියේ ශික්ෂාපද ටික රැකගෙන ආවොත් සංසාර ගමනේදී කිසි කෙනෙක් Tamanට පරුස වචන කියලා බනින්න හිතෙන්නේ නැහැ. කෙනෙකුට හිතෙන්නේ නැහැ මෙයාගේ කුසලය නිසා. තව කෙනෙකුට එයාව බොරුවෙන් රවට්ටන්න හිතෙන්නේ නැහැ. ඇයි? අරයාගේ කුසල ශක්තිය නිසා. අන්න ඒකේ ආනිසංසය සුළුපටුයි. ඉතින් අන්න ඒ කාරණාවත් මතක තියාගෙන අදිෂ්ඨාන කරගන්න මේ බුද්ධ ශාසනයේ මේ ලැබපු උණුසුම් මනුස්ස ජීවිතේ මම උතුම් වූ පිරිසුදුම කාය කර්ම පවත්තනවා, පිරිසුදුම වචී කර්ම පවත්තනවා, පිරිසුදුම මනෝ කර්ම පවත්තනවා. ඒක මට මෙලොවත් පරලොවත් මම මේ මනුස්ස ජීවිතේනොත් බුද්ධ ශාසනයෙත් යමක් කරගත්තා කියලා මට ආපහු මගේ ජීවිතය හැරිලා බල සතුටු වෙන්න පුළුවන් කියලන්නේ ආත්ම තෘප්තියක් ඇති වෙන අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ දැන් 2016 අවසාන කාලේ 2017 වෙනකොට අන්නේ බඳු අලුත් පුද්ගලයෙක් නිර්මාණය වෙන විදිහට තියෙන අඩුපාඩු හදා. හොඳයි, මේ දේශනාවට මම පූර්වක් වශයෙන් ඉදිරිපත් කරේ. මොකද මේ සංසාර බය පිළිබඳව, සසර දුක පිළිබඳව මේ පින්වතුන් අහලා තියෙනවා. ඒ නිසා මම මේ සසර දුක පිළිබඳව දේශනා ඇහෙනවා. අපිට වැඩිය මේ පින්වතුන්ට ඒවා දකින්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. ඒ නිසා සමහර අය කියනවා කොයිතරම් ඒවා ස්පර්ශ වෙනවද කියනවනම් නිරය කියන එක, പ്രേත ලෝකේ කියන එකත් මෙහෙමයි තියෙන්නේ. මෙතනම අපිට දකින්න පුළුවන් කියලා ඒ තරම් මේ සුගතියක් වෙච්ච එකෙත් අපිට දුක්ඛම් කටළු පේන්න තියෙනවා. එතකොට මේ දුගති කියපු තැන්වල කොහොමද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අන්න ඒ ටිකත් අනුසාරයෙන් හිතාගෙන තමන් බණ භාවනා පැත්තට යොමු වෙන්න ඕනේ කියන මතක තියාගන්න. මේ භාවනාව කියන එකෙන් පුරුදු කරන්නේ මේ තරක් සංසාර ගමනේදී හා මේ මනුස්ස ජීවිතේදී අපි අතින් ධර්මය නොදන්නාකම නිසා ඇතිවෙච්ච කර්ම ගෙවලා දාන සතර අපායේ උපදින්න හේතු වෙන යම් කර්ම ටිකක් තියෙනවනේ, මේවා දුර්ලභ කරනවා, අහෝසි කර්ම බවට පත් කරනවා. ඒ නිසා ආනන්තරීය පාප කර්ම හැර ඉතුරු මේවා සියලු කර්මම යටපත් කරන්න, අහෝසි කරන්න පුළුවන් උතුම් ශක්තියක් මේ ධර්මයේ තුල තියෙනවා. ඒ ශක්තිය ගොඩනැගින්නේ හැම වෙලාවෙම සීලය තුලින්, සමාධිය තුලින්, ප්‍රඥාවේවත් විදර්ශනාව භාවනාව තුලින්. අන්නේ නිසයි අපි භාවනා කළ යුත්තේ. ඇයි භාවනා කළ යුත්තේ? තිරිසං අපාය, പ്രേත ලෝකේ උපදින්න තියෙන හේතුව මංගාව තවම තියෙනවා. ඒ හේතුව වළක්වා ගන්නයි මම මේ භාවනාව කරන්නේ. ඒ නිසා මම අනිවාර්යෙන් කළ යුතුයි කියන තැන හැමදෙනාම මේ බුද්ධිමත්ව හිතන්න ඕනේ. මේ ලෝකේ යන රටාවට, ඒ රැල්ලට අහුවෙන්න හොඳ නෑ මම කියන එක නුවණින් කල්පනා කරන්න. ඉතින් ඒ කල්පනා කරගෙන අපි ඉදිරියට අපිට භාවනාව සඳහා අවශ්‍ය කරුණු ටිකක් කතා කරමු. මුල ඉඳන් කරුණු ටිකක් මතක් කරන්න. සමහර කරුණු මේ පින්වතුන් අහලා ඇති. නමුත් මෙතන වැදගත් වෙන්නේ අහන බණක් නෙවෙයි, තවත් සීලමය පුණ්‍යමය වැඩපිළිවෙලක් නෙවෙයි මේක. මේක මගේ ජීවිතයේදී ප්‍රායෝගිකව නිවන් දකින්න අවශ්‍ය ධර්මකාරණා ටිකක් ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉගෙන ගන්නවා. මේ ඉගෙන ගන්න බැරවිඩි වෙල තවත් ධර්ම දේශනාවක් නෙවෙයි, දේශනාවක් අපි සම්මුතිය කිව්වට තම තමන්ගේ ජීවිතය තුළ තියෙන යථාර්ථය මේ කියන්නේ කියලා, මගේ ජීවිතය ඇත්ත ගැනයි කියන්නේ කියන තැනින් හැම දෙනාම ශ්‍රවණය කරන්න. එතකොට ඔබට යමක් ලැබෙයි කරන්න. හැබැයි ඒ දේ කරොත් තමයි ඒකේ තමන්ට ඒ ධර්මයේ තියෙන සැපය, ආනිසංසය ලැබෙන්නේ. ඉතින් ඒ නිසා නිවන් දකින්න කැමති කෙනා විසින් මූලිකව දැනගත යුතු, මේ ශාසනය ඉගෙන ගත යුතු චතුරාර්ය සත්‍ය ධර්මයේ මූලික දහම් න්‍යායක් තියෙනවා. ඒ ධර්මය මනාව දුක් ගෙවීම පිණිස පවතින ඒ ධර්මයේ අපි හොඳින් අහලා සුතමේ ඥානෙ ඇති කරගෙන පසුව අපි ඒක නුවණින් තමනුත් මෙනෙහි කරලා නොතේරෙන තැන් අහගෙන ඒක නුවණිනුත් මෙනෙහි කරාම ඒක චින්තාමේ ඥානයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ දැනුමක් බවට පත් වෙනවා. අන්න ඊට පස්සේ තමයි අපිට භාවනාමේ ඥානය කියන එක ගොඩ නැගෙන්නේ. එතකොට මේ ශාසනයේ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. එතකොට සීලය කියන කොටස මේ පින්වතුන්ට මම කියලා දුන්නා. සීලය කියන එක ඔබ ගිහි ජීවිතයේදී පන්සිල් පද පහෙන් නතර කරන්න එපා. මොකද සීල් ගන්න පිරිසක් ඊට පස්සේ ජීවිතේ තව බොහෝම ටික කාලයයි තියෙන්නේ. මේ සීලෙන් පෙන්නනවා දස අකුසල කර්ම පතයෝම ආවරණය කරන සීලයක්. ඒකේ කොටසක් තමයි මම අර කිව්වේ පන්සිල් පද පහයි. ඒ පහෙන් සුරාමීරේ අත්හැරියාම. මොකද ඒක සාමාන්‍ය ශික්ෂාපදයක් වශයෙන්වත් අමුතුවෙන් සමාදන් වෙන්න අවශ්‍ය නැහැ. නුවණැති කෙනා මේ ශාසනයේ සිල් ගන්න කෙනා ඒකේ නිස්සාරවත් බව දන්නවා. ඒ නිසා ඒක අදාළ කරලා නැතුව මේ කර්මපත හැටියට පෙන්වන ශික්ෂාපද ටිකක් තියෙනවා. මුසාවාදා, පානාතිපාතා, අදින්නාදාන, කාමීසුමිච්ඡා, මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප, අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. ඔන්න ඔය 10යි. මේ 10 රකින්න ඕනේ. ඒක තමයි සීලය. ඒක රකින්නේ කොහොමද කියන එක පිළිබඳව තමන් සක්මිමත් වෙන්න ඕනේ. ඒක ගිහි ජීවිතේ රකින්න. පුදුමාකාර රැකවරණයක් අපිට තියෙනවා. මේ නිසා ඒ ත්‍රිවිධ ශික්ෂාවෙන් සීල ශික්ෂාව කියන එක ඔය විදිහට අපි ජීවිතේදී ප්‍රායෝගික පුරුදු පුහුණු කරන්න ඕනේ. මම අර කිව්වේ කෙනෙක් තමන් නොකරපු වරදකට බැනගෙන එනකොට නොබැන ඉන්න මේ හිත පුරුදු කරන්න ඕනේ. ඒක තමයි අපි සීලේ පුහුණු කරනවා කියන්නේ. අන්න ඒ නිසා යම් විදිහකින් කැඩුනා නම් ආපහු ඒ ගැන හිතලා මං මේ අවස්ථාවේදී මගේ හිත විපරිත කරගන්නේ නැහැ. නපුරු වචන කියන්නේ නැහැ. හතුර කෙරෙහි හිතානුකම්පිතව වාසය කරනවා. මෛත්‍රී හිතට අන්තරායක් වෙන්න දෙන්නේ නැහැ කියලා නැවත වුණා නම් එහෙම එකක් ඒකෙදී අපි හික්මලා සියොන්න සීල ශික්ෂාව ආරක්ෂා කරමු. ඊට පස්සේ ඊළඟට අපිට අවශ්‍ය සමාධි. ඒ නිසා හැමදෙනාම සමතකම තානක් වශයෙන් උත් යමක් ජීවිතයට පුරුදු කරන්න ඕනේ. මොකද මේ පින්වතුන් දැන් අර එදිනදා රැකියා කරන ගමන් ටිකක් මේ ධර්මයේ වෙනුනොත් අපි හැසිරෙන්න ඕනේ නැත්තම් හරියන්නේ නැහැ කියලා එහෙම තැනකින් නෙවෙයි මේ. දැන් අපිට මේ ධර්මය නිවන මේ සංසාර විමුක්තිය හැර වෙන පිළිසරණක් නැහැ කියන තැනින් ජීවිතේත් භාගයක් ගෙවිලා තියෙන නිසා මම මේකට දැන් වැඩි දැනක් දෙන්න ඕනේ කියන තැනින් කටයුතු කරනවා. එතකොට ඊළඟට අපිට අවශ්‍යයි ජීවිතයට එකතු කරගන්න සමාධි. සමාධිය සඳහා අපිට මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ඊට පස්සේ පිළිකුල් භාවනාව, ඔය වගේ අපිට කැමති එකක් යොදා ගන්න පුළුවන්. ඒකේ මම පෞද්ගලික මතක් කරනවා බුද්ධානුස්සති මෛත්‍රිය බොහොම හොඳයි. ඒකෙනුත් මෛත්‍රී භාවනාව විශේෂයෙන් ගිහි ජීවිතවල ඉන්න අයට වැදගත් වෙනවා. ඒකේ මේ වෙලාවේ මට ඒක ගැන කියන්න කාල වේලාව තියෙයිද දන්නේ නැහැ. නමුත් හැමදෙනාම මෛත්‍රී භාවනාව ප්‍රායෝගික පුරුදු කරන්න එක කාරණාවක් මතක් කරනවා. පුළුවන් නම් කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන කරුණු ටික ඉගෙනගෙන කරණීය මෙත්ත සූත්‍රයට අනුව ජීවත් වෙන්න පුරුදු වෙන්න. එතකොට අමුතුවෙන් මෛත්‍රී භාවනාවක් ඕනේ නැහැ. පුදුමාකාර වටිනා අර්ථවත් දහම් කොටස් තුනක් ටිකක් බුදුරජාණන් වහන්සේ මේ කරණීය මෙත්ත සූත්‍රයේ අවසාන වෙනකන් නිවන දක්වාම පෙන්නලා තියෙනවා. මෛත්‍රී කරන්න ඉස්සෙල්ලා තමන් තුළ ඇති කරගත යුතු ಗುಣ ටිකක් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මෛත්‍රී කළ යුත්තේ කාටද කියලා පෙන්නනවා. කොහොමද මෛත්‍රිය කරන්න ඕනේ කියලා පෙන්නනවා. කොයිතරම් කාලයක් කොයි තැන කොයි ස්ථානවල මෛත්‍රිය කරන්න ඕනේද කියලා පෙන්නනවා. හිත පවත්වන්න වෙන මොන ආකාරයටද කියලා උපමාවකින් පෙන්නනවා. අන්තිමේට ඒ සත්පුද්ගල දෘෂ්ටිය අයින් කරලා නැවත ගර්භාෂයකට නොඑන්නේ කොහොමද කියන එකයි ඔක්කොම මේ කරණීය මෙත්ත සූත්‍රයේ තුල තියෙනවා. ඒ නිසා ඒ කරණීය මෙත්ත සූත්‍රයේ හොඳට ඉගෙනගෙන තේරුමත් ඉගෙනගෙන මතක තියාගන්න එක සූත්‍රයක් හැටියට නෙවෙයි මේ කරණීය මෙත්ත සූත්‍රයට අනුව මං ජීවත් වෙනවා කියන තැනින් මෛත්‍රී භාවනාවට එකතු වෙනවා. එතකොට අපිට සමාධිය කියන එකත් ගොඩ නැගෙනවා. ඒ විදිහට අපිට මේ සමාධි ශික්ෂාවත් පරිපූර්ණ කරගන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය නිවන් දකින්න අවශ්‍ය ප්‍රඥාව කියන එක. එතකොට ඒ ප්‍රඥාව විදර්ශනාව භාවනාව පිළිබඳව තමයි අපිට දුර්ලභ. මොකද මෛත්‍රී කර්මස්ථානයේ හෝ වේවා සමත කමඨහන් අබුද්ධෝපාද කාලවලත් අපිට ලැබෙනවා ඇතම් කර්මස්ථා. ඉතින් ඒ නිසා මනාව දුක් ගෙවීම පිණිස පවතින මේ චතුරාර්ය සත්‍ය ධර්මය අපිට ඇහෙන්නේ බුද්ධෝපාද කාලවල විතරයි. ඒකත් බුද්ධෝපාද කාලේ හැම කාලෙම ලැබෙන්නේ නැහැ. දැනටමත් ඒ නිවැරදි යථාර්ථයේ විකෘති වේගෙන යන්නේ. ඒ නිසා මේ ධර්ම අපි ඉගෙන ගන්න ඕන. ඒ නිසා අපි දුකෙන් මිදෙන්න හදන මේ උත්සාහයේදී බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය තුල පෙන්වන්නේ දුකයි දුකට හේතුවයි සමුදයයි නිරෝධයයි කියන මේ උතුම් චතුරාර්ය සත්‍යයෙන් පෙන්වන්නේ අද අපි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් වලින් දුක් විඳින තැන ප්‍රියයන්ගෙන් වෙනවීම අප්‍රියයන්ා එක්වීම කියලා මේ යම් කායික හෝ මානසිකව යම් විදින දුකක් තියෙනවා නම් මෙන්න මේ දුක කියන්නේ දුකේ ඇත්ත මොකද්ද? අපි දුකයි කියලා හිතන තැනමද දුකේ ඇත්ත? හා මේ දුක උපදින හේතුව කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යයෙන් පෙන්නනවා. දුක පෙන්නලා දුකට හේතුව පෙන්නලා මෙන්න මෙතෙන්ට මනසපත් කරගත්තොත් දුක නැති වෙනවා කියලා පෙන්නලා ඒ දුකින් මිදෙන්න මාර්ගය අපිට පෙන්නනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එකෙන් අපිට ලැබෙන්න ඕනේ මොන දෙයක් ගැන දැනුමද? මොන දෙයක් ගැන දැනුමද ලැබෙන්නේ? ඔව් දුක නැති කර ගැනීමේ මාර්ගයෙන් අපිට ලැබිලා තියෙන්න ඕනේ මොකද්ද? සම්මාදිට්ඨිය කියන්නේ. දුක පිළිබඳව ඇත්ත. දුක ඇති වෙන එක පිළිබඳව ඇත්ත. දුක නැති වෙනවා නම් නැති වෙන්නේ කොතනද කියන එක පිළිබඳව ඇත්ත. එතකොට එහෙනම් මේ සම්මාදිට්ඨිය කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් අපිට පෙන්නලා තියෙන්නේ දුක ඇති වෙන හා නැති වෙන ඇති පිළිබඳව යථාර්ථය තමයි පෙන්නලා තියෙන්නේ. ඒ හේතුව අපි දුක් විඳින්නේ දුක පිළිබඳව දන්නේ නැති නිසා කියලා දුක්ඛේ අඥානං කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට මේ දුක උපදින හැටි පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. උත්පමාවක් වශයෙන් අපි ගමුකෝ. මේ දුක උපදින ක්‍රම දෙකක් තියෙනවා. කෙනෙක් අවිද්‍යාව නිසා දුක් විඳිනවා. තව කෙනෙක් පෙර අවිද්‍යාව නිසා මේ ස්කන්ධ පහ පහළ වුණා නම් මේ ස්කන්ධ සංතතිය තියනකම් උපදින දුකකුත් තියෙනවා. ස්කන්ධ ටික තියනකම් පවතින දුක කාටත් එකයි. මේ ශාසනය කෙනෙකුටත් එකයි, මාර්ගඵල ලැබු මහරහතන් වහන්සේලාටත් එකයි, ලෝතුරා බුදුරජාණන් වහන්සේටත් එකයි. මේ ස්කන්ධ නිසා උපදින යම් දුකක් තියෙනවා. තේරුණාද ඒක? එතකොට අවිද්‍යාව නිසා උපදින දුකක් තියෙනවනේ, ඒක මෝඩකම නිසා එන දුක. හැබැයි ওই දුක් වලින් අපි දුක් විඳින්නේ වැඩිපුර අවිද්‍යාව නිසා එන දුක. අපිට ඒකාන්තයෙන් දුක් විඳින්න වෙන්නේ එක ධර්මතාවයක් තුල විතරයි. මොකද්ද? මේ කයට එන යම් වද වේදනාවක් තියෙනවා. ඒකට අපි කියනවා අපිට උපදින සිත් ගත්තාම ඔක්කොම සිත් 89ක්. ඒ සිත් 89 එක හිතයි තියෙන්නේ කාටත් සාධාරණ දුක් උපදින එක. මොකද්ද? දුක්ඛ සාගත කාය විඥානය කියන්නේ. මේ දුක්ඛ සාගත කාය විඥානේ හැර අනිත් සිත් ඔක්කොම 88ම ගත්තාම අපිට විතරක් නෙවෙයි බ්‍රහ්මයන්ට, දෙවියන්ට, තිරිසන් සත්තුන්ට කාටත් මේ කියන්නේ. ඒ ඔක්කොම මේ දුක්ඛ සාගත කාය විඥානේ හැර උපදින දුකක් තියෙනවා. ඒ ඔක්කොම අවිද්‍යාව නිසා උපද්දවා ගන්න දුක්. උදාහරණයක් වශයෙන් කිව්වොත් දරුවෙක් නොදන්නාකම නිසා ගින්දර අල්ලනවා කියලා හිතන්නේ. මේ දරුවා ගින්දර අල්ලීම නිසා පිච්චෙන කය හැම හෝ අත පිච්චීම නිසා උපදින දුක කාටත් සාධාරණයි. ඔය වේදනාව නවත්තන්න බෑ. දැන් ඕක දිහා බලලා අම්මා කෙනෙක් මගේ දරුවට මේ මොකද වුනේ, මගේ දරුවාගේ මේ අත පිච්චුණා නේද කියලා හඬන දුක ගැන ගන්න. අන්න ඒ දුක කොතනින්ද ආවේ? අවිද්‍යාව නිසා ආවේ. එතකොට මේ දුකට හේතුව අපි දකින්නේ, දුක උපදින්නේ නම් මෙතනින් කියලා දකිනවා. දුකට හේතුව දකින්නේ මගේ දරුවාගේ අත පිච්චිච්ච නිසා කියලා. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ ඒ එහින් නෙවෙයි දුක ආවේ, මෙතන තමන් ඒ තියෙන රූපේ විපරිණාම වෙනකොට ඒ රූපේ මගේ දරුවා කියලා ගත්තු අවිද්‍යාව හා තණ්හාව කියන කෙලෙසෙන් උපද්දපු එකක් තමයි ඒ දුක කියන්නේ. එතකොට ඒ දුකට පිළියම් හොයන්න ඕනේ එහින් නෙවෙයි, මෙහින්මයි ඒකට පිළියම් හොයන්නේ. අන්න ඒ නිසා යම් කිසි කෙනෙක් අවිද්‍යාව නිසා උපදින දුකක් තියෙනවා නම් ඔය ප්‍රියයන්ගෙන් වෙන්නේ, අප්‍රියයන් ආයෙක් වීම, ඔය කායිකව උපදින දුකට හැර යම් තා දුක් උපදිනවා නම් ඒ දුක් වලට අපි බාහිරින් පිළියම් හොයන තාක්කල් අපිට කවදාවත් ඒ දුකෙන් මිදෙන්නෙත් නැහැ, දුකෙන් මිදෙන මාවතත් නැහැ. ඒ නිසා එතනින් ඒ දුකෙන් කෙනෙක් නොමිදුනත් යම් කිසි කෙනෙක් දුකක් උපදිනකොට එයාට වැටහුනොත් මේ දුකට හේතුව ඒක විපරිණාම වීම නිසා ඒක අහිමි වීම නෙවෙයි, ඒක මං වරදවා ගත්තු ඒක අනිත්‍ය වූ අසාර වූ දුක්ඛ මේ ධර්මියෝ මං තණ්හාවෙන් හා අවිද්‍යාවෙන් ගත්ත නිසයි කියන එක එයාට මෙහෙට දුකට හේතුව ආවොත් එයා දුකෙන් නොමිදුනත් දුකෙන් මිදෙන මග ඉන්නේ. අන්න ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ලෝකේ සියලු දෙනාම විඳින දුක් ගත්තාම ඔක්කොම විඳින්නේ පවතින යථාර්ථය විකෘති කරලා ගැනීම නිසා තමයි සියලු දුක් උපදින්න හේතුව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපිට මේ ආයතන හය හරහා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතන හය හරහා අපිට දකින අහන දැනෙන දැනගන්න දේවල් තුල අපි ලෝකේ කටයුතු කරන්නේ සත්ත්ව පුද්ගල වශයෙන් යමක් දෙයක් වශයෙන් දේවල් වශයෙන්. අපි ඒක විග්‍රහ කරොත් අම්මලා තාත්තලා ගේදර ඉඩකඩන් යාන වාහන රන් රිදී නිල මුදල් කියලා තමයි අපි ලෝකේ ජීවත් වෙන්නේ. ඕකට කියනවා මොන සත්‍යද? සම්මුති සත්‍ය කියලා. ඔතන තියෙන ඇත්ත මොකද්ද? අප මම පුද්ගල භාවයෙන් හිතන තැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙතන තියෙන නාම රූප දෙකක්. එහෙම කිව්වම තේරෙනවද? නාම රූප දෙකක් තියෙන තැන ඒ නාම රූප දෙකේ ඇත්ත නොදන්නාකම නිසා නාම රූප දෙක විපරිත වර්ගෙන. තව තේරෙන විදිහේ කිව්වොත් රූපය ගැන කියලත් කෙස්ලොම් නියදත් හම්මස්නාරාදී කුණුඹ කොටස් ටිකක් කර්මයෙන් හැදිලා තියෙනවා, චේතනාවෙන් පිළියෙල වෙලා තියෙනවා. මේ කුණුප කොටස් ටික පුද්ගලයෙක් හැටියට ගන්නවා. එහෙම නැත්නම් කර්මයෙන්, චිත්තයෙන්, ඍතුයෙන්, ආහාරයෙන් හැදිච්ච මේ සතර මහා ධාතු රූපය අපි විකෘති මනසකින් ගන්නවා ඒ රූපේ යථාර්ථය නොදන්නාකම නිසා. අන්න ඒ විපරිත, ඒ කියන්නේ විපල්ලාසය, විකෘති අදහස නිසා දුක උපදිනවා. ඒ විකෘති අදහස නිසායි තිරිසං අපායේ, ප්‍රේත ලෝකේ නිරේ වැටුනේ. යම් තාක් මාතර මානසික යම් දුක් දුම්නස් ආවන ඒ ඔක්කොටම හේතුව මේ විපරිත අදහසයි කියන එක ඒ නුවණ වටිනවා ඔක්කොටම වැඩි. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ පවතින ඇත්ත කෙනෙක් දැනගත්තොත් ඒ ඇත්තය තුල කෙනෙකුට පිහිටන්න පුළුවන් වුණොත් එයා මේ සියලු දුකෙන් මිදෙනවා කියලා. අන්න ඒ නිසා ඒ ඇත්ත අපි නොදන්න, අපි නොදන්න දැන පවතින ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒක අපේ ජීවිතවලින් සම්මුතිය යටපත් කරගෙන පුද්ගලයෙක් හම්බෙන තැන මෙතන තියෙන සතර මහා ධාතු ටිකක්, එහෙම නැත්නම් නාම රූප දෙකක් කියලා දකින්න යන වැඩපිළිවෙල තමයි අපිට හම්බෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා, නිවන් දකින ප්‍රතිපදාව කියලා. ඒ නිසා මතක තියාගන්න මේ භාවනාවෙන් මම ප්‍රත්‍යක්ෂ කරගත යුත්තේ මට සත්ව පුද්ගල භාවයෙන් හම්බෙන හැම තැනකම පවතින්නේ නාම රූප දෙකක් බව තමයි ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒ නාම රූප දෙක මොන වගේද? අනිත්‍ය වූ, අසාර වූ, වසඟේ පවත්වන්න බැරි, මේ මොහොතේම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ප්‍රත්‍යයෙන් උපදිනවා ප්‍රත්‍ය නැති වෙනකොට නැසෙන ධර්මතාවය ප්‍රත්‍ය තියනකම් මේවා පවතිනවා කියලා අන්න ඒ නාම රූප දෙකක් තියෙන්නේ ඒ දෙක අපිට ඇහිංවත් දකින්න බැරි ප්‍රමාණයේ වේගකින් ඒක අතුරුදහන් වෙලා නැති වෙලා යනවා අන්න ඒ බඳු දෙයක් මෙතන තියෙන්නේ නමුත් අපිට මේක තේරෙන්නේ නැහැ වැටහෙන්නේ නැහැ ඒ කාර වචන තේරෙන්නේ නැහැ කියන එක නෙවෙයි මට මේක එළඹ හිටින්නේ නැහැ අන්න ඒ නිසා මං භාවනාවෙන් මතු කරගත යුත්තේ පුද්ගලයෙක් හම්බෙන තැන නාම රූප දෙකක් ඇටිය දකින්න පුරුදු විය යුතුයි ඔන්න ඕක තමයි අපේ භාවනාවේ මූලික හරය පුද්ගලයෙක් හම්බෙන තැන අපි සතර මහා ධාතුවක් දැක්කොත් පුද්ගලයෙක් නිසා එන දුක් එකක්වත් එන්නේ අර කියන ලෝභය ද්වේෂය මෝහය ප්‍රියංගෙන් වෙන් වී අප්‍රියන් ආයික්ම ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ශෝක පරිදේය දුක් දොන්න සියල්ල එන්නේ නැහැ එහෙම දැක්කොත් අන්න ඒ නිසයි මේක දකින්න කියලා කියන්නේ ඒ නිසා දැන් අපිට මේ නාම රූප දෙක දකින්නේ කොහොමද කියන එකයි අපිට බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පෙන්නන. එතනදී මේ නාම රූප දෙක තුල තියෙන රූපය පිළිබඳව අපි කාම භූමියේ හැමෝම මුලා වෙලා ඉන්නවා. නාම ධර්මයන්ගෙන් කරන ක්‍රියාකාරීත්වය පේන්නෙත් නෑ අපි රූපයට මුලා වෙලා. රූපයේ තියෙන අධික මුලාව නිසා මේ හිතෙන් එහෙම නැත්නම් අපි කියන වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම ධර්මයන්ගෙන් කරන දේ අපිට පේන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කියමුකෝ මේ අත ඔසවනවා කියන ක්‍රියාව. අත ඔසවනවා කියන ක්‍රියාව කරන්නේ හිතේ. හිතයි හිත සමග යෙදෙන අනිත් සිතුවිලි එකතු වෙලා තියෙනවා මේ එසවනවා කියන ක්‍රියාව කරන්නේ. නමුත් අපිට දෙන්නේ මේ රූපය මේ එසවෙනවා යනවා කියලා මේ යෑම කියන ක්‍රියාව වෙන්නේ නාම ධර්මයන්ගෙන්. රූපෙට ඒ ක්‍රියාව කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ රූපයෙන් මේවා කරනවා මම ඔසවනවා මම කතා කරනවා මම සැප දුක් විඳිනවා කියලා අර නාම ධර්මයන්ගෙන් හිතෙන් හා සිතුවිලි වලින් කරලා දෙන දේ රූපෙට බැඳලා තියෙන නිසා අපිට නාම ධර්මයන් වලින් ක්‍රියාව පේන්නේ නැහැ රූපේ යථාර්ථය පේන්නේ නැහැ අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ නාම ධර්මයන්ගේ තියෙන කෘත්‍ය මතු කරගන්න නම් රූපේ පිරිසිදු දැකිය යුතුයි රූපේ අවබෝධ කරගත්තොත් එයාට තේරෙනවා මේ කරන අපි හිතන ක්‍රියාවන් රූපෙට කරන්න බෑ කියලා අපි සැප දුක් විඳින බව ඊට පස්සේ යන එන කන බොන රස විඳින බවවල් මේවා මේ එකක්වත් රූපෙට කරන්න බෑ කියන අවබෝධය එනවා. ඉතින් අන්න ඒ නිසා දැන් ඒ අවබෝධය නැති නිසා අපිට මේකේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. මේක අපිට ඒක නිකන් අපහසු දෙයක් වෙලා. අන්න ඒ නිසා මේ අවබෝධය ගන්න කරන වැඩපිළිවෙල තමයි අපිට භාවනාවේ හම්බෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ රූපය මුලාව නැතිකරන්න කර්මස්ථාන කායානුපස්සනාව හැටියට කර්මස්ථාන 14ක් වෙනවා. අනේ 14ෙන් අපි මේ වෙලාවේ කතා කරන්නේ සාමාන්‍ය අපේට පහසුවෙන් අල්ලා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රායෝගිකව මේ කර්මස්ථානිය කරන්න පුළුවන් කර්මස්ථානයක් හෝ දෙකක් පිළිබඳ. ඒවා අපි ගත්තොත් පිළිකුල් භාවනාව හා ධාතු කර්මස්ථාන. මෙන්න මේ ධාතු කර්මස්ථානයේ හෝ පිළිකුල් භාවනාවෙන් තමයි අපිට පෙන්වන්නේ අපි සත්ව පුද්ගල භාවයෙන් සලකන තැන පවතින යථාර්ථී රූපයේ පිළිබඳ. අන්නේ ඒ විදිහට ඒකෙන් එතන පෙන්වන්නේ රූපේ පවතින අපි පුද්ගලයේ කියලා හිතානින්න තැන පවතින ඇත්ත තමයි එතනින් පෙන්වන්නේ. අන්නේ ඒක අපි ඉගෙන ගත්තොත් ඉගෙනගෙන අහගෙන ඒක කරන්නේ කොහොමද කියලා ඒ දේ හොඳට තේරුම් අරගෙන ඊට අනුව ජීවත් වෙනකොට අපි මේකේ පුරුද්ද නැති වෙනවා. අපේ මේ සංඥාව වෙනස් වෙනවා. කාම සංඥාව කියලා කියන්නේ එහෙම නැත්නම් පුද්ගල සංඥාව කියලා කියන්නේ මේ අපි හිතලා හිතලා පුරුදු කරගත්තු එක. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තමන්ගේ මූණ බලා ගන්න ඕනේ වුණාම කැඩපතකට ගිහිල්ලා එබෙනවා. එබෙන නිසාම මූණ පේනවා. තිබුණේ නැත්තම් ඒක පේන්නේ නැහැ. ඒ දිහා ඒ අදහසින් මගේ මූණයි කියලා බැලුවේ නැත්තම් ඒක පේන්නේ නැහැ. ඒ නිසා අපිට අපි හිතන විදිහට බලන විදිහට ලෝකේ පේනවා මිසක් කියන ලෝකයක් අපි දකිනව නෙවෙයි. නමුත් අපි අවිද්‍යාවේ මේ විඥාණයෙන් හා අවිද්‍යාවෙන් තණ්හාවෙන් කරලා තියෙන මායාව තමයි අපි මෙහිම්ම මෝඩකම ඇති කරගෙන බලලා බලලා ඊට පස්සේ දැන් අපිට ඒක මෝඩකම ආසේවණේලා එහෙ තියෙන දේවල් අපි බලනවා කියන තැනට මේ මනස පත් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඒ කැඩපතටම එබෙන ඒ සතෙක් හෝ මිනිස්සෙක් හෝ ඡායාවට අපි ඡායාවක් කියලා හිතනවා, තවත් සතෙක් තවත් පුද්ගලයෙක් සත්වයෙක් කියලා හිතනවා. අන්න ඒ බව මේ අපි හිතන විදිහට පේනවා කියන එක. දැන් මිරිගුවට රැවටෙන මුවා තියෙන්නේ මිරිගුව. ඒ සතා මිරිගුව නොදන්නාකම නිසා ජලය කියන අදහසක් ඇති කරගෙන ඒ අදහසින් ඒ මිරිගුව දිහා බලනකොට ඒක පේන්නේ ජලය හැටියට. අන්න ඒ වගේ අපේ මෝඩකම ඒ ඒ දකින අරමුණු වලට තියලා බලනකොට අපිට ඒ දේවල් පේන්නේ එහෙ තියෙන දේවල් හැටියට. සත්ව පුද්ගල අදහසින් දැන් පුද්ගලයේ කියන දෙයක් අපිට බාහිරින් පේන්නේ නැහැ. බාහිරින් බැලුවොත් මොනවද ඒ පුද්ගලයේ කියන දැනග තියෙන්නේ? රූපේ ගත්තොත් කුණුබ කොටස් ටික. එහෙම නැත්නම් ධාතු ටික. දැන් ওই ධාතු ටික සම්මර්ධනය කරලා බැලුවොත් මම පුද්ගලයා කියලා පණවන් යෝගෙන් කොතෙන්දද කියලා? පඨවි ධාතුවට මම පුද්ගලයා කියන්නද, ආපෝ ධාතුවට කියන්නද, තේජෝ ධාතුවට කියන්නද, වායෝ ධාතුවට කියන්නද? එහෙම නැත්නම් කෙස් වලට, ලොම් වලට, නිය නහර මස් ඇට ඇට මිදුළු මොනවටද මම පුද්ගලයා කියලා කියන්නේ කියලා අපි පුද්ගලයා කියලා හිතාගෙන ඉන්න තැන පරේක්ෂණය කරලා බැලුවම අපිට එයින් පුද්ගලෙක් හම්බෙන්නේ නැහැ. අන්න එතකොට යාට තේරෙනවා මම ඒ අදහසින් බලන නිසා මේ කොටස් ටික ධාතු ටික පුද්ගලෙක් හැටියට පේනවා. ඔන්න ඕකට කියනවා ආශ්‍රවේ කියලා, පුරුද්ද කියලා. ඒ හුරුව දැන් අපිට ජීවිතේ වෙලා ආශ්‍රවයෙන්මයි අපි ජීවත් වෙන්නේ. යථාර්ථයෙන් ජීවත් වෙන්නෙම නැහැ. දැන් අපිට මේ ධර්මයෙන් කියලා තියෙන්නේ යථාර්ථයෙන් ජීවත් වෙන්න. ඇත්ත ඇති හැටි දැනගෙන සම්මුතියේ පුද්ගල භාවයෙන් කටයුතු කරාට කමක් නැහැ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. අන්න ඒ අනාත්ම වූ රූපය ආත්ම වශයෙන් ගන්න එක, සුභ වශයෙන් ගන්න එක වැලකුණුත් රූපේ නිසා එන කිසිදු දුකක් අපිට එන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ නුවණ ඇති කරගන්නේ කොහොමද? මේ මෝඩකම මේ සංඥාව වෙනස් කරන්නේ කොහොමද කියලා කියන්නේ. මේ අදහස වෙනස්, ඒ බලන විදිහ වෙනස් වෙන්න අපි අර අපිට කියලා දීපු විදිහටම බලන්න ඕනේ. එහෙම බැලුවොත්මයි පේන්නේ. එහෙම නැතුව අපි දැන් මේ අද අහගෙන ඉවරලා පැයක් ඒ විදිහට බලනවා. ඊට පස්සේ ඊළඟ පැය ඔක්කොම ටික මෝඩකමට කටයුතු කරනවා. කවදාවත් මේක අනිත් පැත්තට සංඥාව වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මේක මුළු ජීවිතේම ඒ විදිහට වෙන්න ඕනේ. ඒක අමාරු නෑ. අමාරු නොවන විදිහට කරන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙලා තියෙනවා. ඒක මම මේ පින්වතුන්ට කියලා දෙන්න. දැන් අපි කියමුකෝ අපි බලන්න ඕනේ මේක රූපේ අවබෝධ කරගන්න ධාතු හැටියට. දැන් ධාතු කර්මස්ථානය හැමෝම වඩලා තියෙනවද? නෑ. පිළිකුල් භාවනාව වඩලා තියෙනවා. ටික අනිත් අය නෑ. කියන්නේ සතර අපායේ උපදින්න හේතු ටික හදාගෙන ඉන්නේ නේ. නා කමන්න. මේ අම්මලා මම මොකද්ද වඩලා තියෙන භාවනාව? මෛත්‍රී භාවනාව. විදර්ශනා භාවනාවක් මුකුත් කරලා නැද්ද? එහෙනම් සාමාන්‍ය ධාතු කර්මස්ථානේ ටිකක් සියුම් අමාරු පිළිකුල් භාවනාව ගැන කියලා දෙන්න. ඒක පිළිකුල් භාවනාවෙන් කරන්නේ තණ්හාවෙන් කරන එක. ඒකෙන් හිත සමාධිමත් කරනවා. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී මේවට තියෙන තණ්හාව නැති කරලා දානවා. ඒ තණ්හාව නැති වුණාම ඇතුළත තියෙන මෝඩකම පේනවා. උදාහරණයක් වශයෙන් ගත්තාම කැඩපතක උඩින් දූවිලි තට්ටුවක් වැහිලා තියෙන නිසා ඇතුලේ ඡායාව අපිට පේනවා. ඒ වගේ මේ තණ්හාවෙන් ලෝකය වැහිලා තියෙන්නේ. ඒ නිසා අවිද්‍යාවෙන් ලෝකය වැහිලා තියෙන්නේ. තණ්හාව නිසා ඒක පේන්නේ. දැන් අපි අල්ලගෙන ඉන්න දේ බැලුවාම කිසිම වැඩකට නැති එකක්. තණ්හාව නිසා මේක වටිනා දෙයක් හැටියට පේනවා. අපි කියමු මුදල කියලා. මුදල කියන එක මේ අද ලංකාවේ පාවිච්චි කරන රුපියල් 100 වෙන රටකට හරියන්නේ නැහැ නේ. ඒ වගේම මේ කඩදාසිය ගත්තාම කිසිම වටිනාකමක් නැහැ. හුදු මේ රටේ විසින් යොදාගත්තු සම්මුතියක් විතරයි. ඒක මේ ජීවිතේට විතරයි, මේ රටට විතරයි. ඉතින් ඒ නිසා මේක තේරෙන්නේ නැහැ. මේ වටිනා මුළු ජීවිතේම කැප කරනව අර වෙන්නේ. බලනකොට කිසිම වැඩකට නැති කඩදාසි කොළ ටිකකට තමයි මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ. මේකෙන් කියන්නේ මුදල අයින් කරන්න ඒවා මේවා කරන්න කියලා නෙවෙයි, අවබෝධයක් ඇති කරගන්න. මේක මුළු ජීවිතේම මේකට යොමු කරන්න නෙවෙයි තියෙන්නේ. මේක සම්මුතියක්. කොයිතරම් කියනවනම් මේක මේ ජීවිතේ නෙවෙයි, වෙන තැනකටවත් ඒක අදාළ නැහැ. වෙන රටකට ගියම මේක වැඩක් නැහැ. ටිකක් කොළ කැලේ ටිකක් විතරයි. අන්න ඒ බඳු තැනකින් කියන එක මේ තණ්හාව නිසා එතන ඇත්ත වෙන්නේ. ඒකයි මේ කියන්නේ. ඒ නිසා අපි කොහොමද මේ තණ්හාව නැති කරන්න පිළිකුල් භාවනාව යොදාගන්නේ කියන්නේ. අපි මෛත්‍රී ඉස්සරෝම භාවනාවක් කරනකොට ඉස්සරෝම අපි භාවනාවකට හැමෝම කාලයක් යොදාගන්න. හැබැයි පෝයට විතරක් නෙවෙයි. හැමෝම අදිස්ථාන කරගන්න අඩුම ගානේ දවසකට පැයක් දෙකක්වත් භාවනා කරන්න. එහෙම භාවනා කරොත් ඉතුරු කාලයේදී අපි අතින් වෙන කර්ම ටික දුබල වෙනවා. ඒකයි මේ වෙන්නේ. වෙන මොනවත් නෙවෙයි, අපිටමයි මේක යහපත වෙන්නේ. ඒ නිසා අවශ්‍යතාවයේ උමනාව තියෙනවා නම් බැරි නෑ. ඒ නිසා අපිට පාන්දර කාලේ යොදා ගන්න පුළුවන්, රාත්‍රී කාලේ යොදා ගන්න පුළුවන්, පැය දෙකක්වත් අනිවාර්යෙන් මේකට යොදා ගන්න. නැත්තම් නම් මේකෙන් ප්‍රතිඵල ගන්න බෑ. ඒ නිසා මේ ටිකක් අවංකවම තමන්ගේ ජීවිතය ගැනම හිතන්න. මගේ ජීවිතේ මොන විදිහටද ගෙවෙන්නේ? මගේ ජීවිතේ රැඳවල් ගෙවෙන්නේ මොන විදිහට? මේ නිස්සාර වූ වැඩකට නැති නුවණැති අය අලුයමලු කෙලපිඩක් ප්‍රමාණයට සලකපු නැති මේ දේවල්, මේ කාමාදී දේවල් කෙරෙහිද මගේ මුළු ජීවිතේම කැප වෙන්නේ? ඇයි, මොකද්ද මේ ජීවිතේ නැති ඵලය කියලා තමන් ගැන හිතලා බලන්න. මං මොනවද මේ බුද්ධ ශාසනයෙන් ලබා ගත්තේ? මං කොතනද ඉන්නේ මේ ශාසනේ? මේ ශාසනේ මට උණුසුමවත් ලැබිලා තියෙනවද? මම බෞද්ධයි කියලා කිව්වට කියලා තමන් ගැනම මම මේ එහෙම මේ කියන්නේ තමන් ගැන බලන්න. ඉතින් අන්න එහෙම බලලා හයියක් ඇති කරගන්න. මොකද මේ ශාසනයේ තියෙන නුවණැති කෙනාට ඔයත්තුන්ට ශ්‍රද්ධාව තියෙනවා. මේ ප්‍රඥාව වර්ධනය කරගන්න. මේක අපිට දරුවන්ට උගන්වනවා වගේ ගහලා බැනලා ටොකු ඇනලා කියලා දෙන්නේ නැහැ. මේක නුවණින් ගන්න ඕන එකක්. ඒ නිසා ඒක තමන්ට මේ දුක එන්න ඉස්සෙල්ලා අවබෝධ කරගත යුතුයි. අන්න ඒ නිසා හිතලා දවසකට පැය දෙකක්වත් කරන්න. අනිත් ටික කමන්නේ නැහැ. නමුත් ඒ ටිකත් සිහියෙන් කරන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ ටික හරියයි. ඒ නිසා මෛත්‍රී භාවනාවක් කරන්න පෙර ටිකක් සක්මන් කරන්න. පැයක් යොදාගෙන විනාඩි 10ක් සක්මන් කරන්න. මේ ප්‍රමාණය ඉඳ තිබුණා නම් අපි විවේක කාලයක් යොදාගෙන කාමරේ හරි කමන්නේ ටිකක් යටිපතුලට සිහිය තියාගෙන සිහියෙන් සක්මන් භාවනාව. ඒ සක්මන් භාවනාව කරනකොට දැන් ඇවිදිනවා කියන එක හිතන්නකෝ. ඇවිදින එක අපි මෙච්චර තාක්කල් කළේ මෝඩකමට ඇවිද්දේ. දැන් කියනවා නුවණින් ඇවිදින්න පුරුදු වෙන්න, සිහියෙන් ඇවිදින්න පුරුදු වෙන්න කියලා. ඒ නිසා ඇවිදිනවා කියන මේ යනවා කියන ක්‍රියාවට විතරක් හිත තියාගෙන සිහිය යොදාගෙන දැන් මෝඩකමින් කකුල ඔසවපු එක දැන් නුවණින් කකුල ඔසවනවා. ඒකට මම කියන්නේ මෙතන මුලින් ධාතු කර්මස්ථානිය පිළිකුල් භාවනාව කරන්න යන්න එපා. ඒක පුරුදු වෙනකන් අමාරු වෙන්න පුළුවන්. ඔසවන බව දැනගෙන දැනුම් සහිතවම කකුල ඔසවලා තියන්න. ඒ ඇති මුලින්. ඒකෙන් වෙන්නේ අපේ විසුරුණු ගතිය හිත බාහිරයට ගියපු එක නතර වෙනවා. එහෙම විනාඩි 10ක් විතර කරනකොට තමන්ට තේරෙනවා මේ හිත තැම්පත් වෙනවා කියලා. අන්න ඊට පස්සේ ගිහිල්ලා වාඩි වෙන්න. වාඩි වෙලා සුදුසු විදිහට වාඩි වෙලා ඒ පූර්වකෘත්‍ය ටික කරලා මෛත්‍රී භාවනාව කරන්න. මෛත්‍රී භාවනාව කරාම තමන් ඒක හදවතින් අවංකවම කරන්න මෙනෙහි කිරීමක් සජ්ජායනා කිරීමක් නෙවෙයි. මේ මෛත්‍රියේ තියෙන කරුණු ටික මෛත්‍රිය මං ප්‍රායෝගිකව ජීවිතේ තියාගන්නවා. ඒක අනුව ජීවත් වෙනවා කියන තැනින් හතුරාටත් මිතුරටත් මට මේ නපුරු වචන වලින් බයින කෙනාටත් මම මෛත්‍රියම පතුරවනවා. ඒ සඳහා මං පුහුණු ඇති කරගන්නවා කියන තැනින් හදවතින්ම කරා. අන්නේ විදිහට මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. ඒ මෛත්‍රී භාවනාව කරගෙන යනකොට හිත කය දෙක තමන්ටම තේරෙනවා. හරියට කරනකොට හිත කය සංසිඳෙනවා. හිත කය තැම්පත් වෙනවා. අන්නේම තැම්පත් වුණන් පස්සේ හිත තමන්ට තේරෙනවා දැන් දුවන්නේ නැහැ කියලා. මේක මේ එකපාරම නෙවෙයි. අපි ඒ පුරුදු වුණාම ඉක්මනටම මේ මෛත්‍රිය ගන්න පුළුවන්. අන්න හිත තැම්පත් වුණාම ඊට පස්සේ අපි විදර්ශනා කර්මස්ථානයකට හිත යොමු කරනවා. දැනගෙනම දැන් මගේ හිත එකඟ වෙලා කියලා දැනගත්තා. ඊට පස්සේ දැන් මං මේ සමාධිමත් හිතින් වැඩක් ගන්න ඕනේ කියන අදහස ඇති කරගෙන විදර්ශනාවට හිත යොමු කරනවා. විදර්ශනාවට යොමු කරන දැන් මං කළ යුත්තේ මොකද්ද? පිළිකුල් භාවනාව. දැන් ඔන්න මෛත්‍රිය නෙවෙයි පිළිකුල් භාවනාවයි කරන්නේ. දැන් ඕක කරගෙන යනකොට මෛත්‍රී සිතුවිලි ආවලට ඒක කරන්න යන්නේ නැහැ. දැන් ඒක බාධා. එහෙම නැත්නම් වෙන මොන දේ ආවත් ඒක බාධා. දැන් මම මේ විදර්ශනාව විතරයි කරන්නේ. මොකද්ද විදර්ශනාව වෙනු? පිළිකුල් භාවනාව. ඒ පිළිකුල් භාවනාවේ අපි මුලින්ම කරනකොට කරන්නේ පිළිකුල් භාවනාවට කොටස් කීයක් දීලා තියෙනවද? අපි ශරීරේ 32ක් දීලා තියෙනවා. අනේ 32න් මුල් තච පංචකය කියලා අපි කියන්නේ මේ කොටස මුලින්ම ගන්න. දැන් ආධුනික කෙනාටත් කරන්න මේ කියන්නේ. මේ ටික හොඳට අහගන්න ඕනේ. ඉතින් අහගෙන දැන් මේක මොකද දරාගත්තේ නැත්නම් අමතක වෙනවා. මේ කියන හැම එකක්ම ඉතාම වැදගත් හා ප්‍රායෝගික භාවනාවට අත්‍යවශ්‍ය දේවල්. එතකොට මේ තච පංචකය අරගෙන හිත එකඟ වෙලා තියෙන්නේ නිමිති ටික ඉගෙන ගන්න. දැන් අපි කෙස් කියන එක ගත්තාම ඇහින් දැකලා මේ නිමිත්ත ගන්න ඕනේ. කෙස් කියන එක අරගෙන ඇස් දෙක පියාගෙන කේසා කියනකොට කෙස් කියනකොට අහින් දකිනවා වගේ හිතට අරමුණු වෙන්න ඕනේ. ඒකට තමයි අපි නිමිත්ත පුරුදු කරගන්නවා කියලා කියන්නේ. අන්න ඒ විදිහට කේසා ලෝමා නකා දන්තා තචෝ නියෝය කොටස් පහම තච පංචකේම නිමිත්ත අරමුණු වෙනකන් කේසා 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 කියලා මෙනෙහි කරන්න. අරමුණු වුණා නම් ඊළඟට යන්න. ලෝම ලෝම. එහෙම තච පංචකය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් තචෝ දන්තා නකා ලෝමා කේසා කේසා ලෝමා නකා දන්තා තචෝ. මේක දැන් වෙන අරමුණු වලට ගන්නෙ නෑ. මේ අරමුණ තුලම හිත පවත්වන. දැන් ඕකෙත් දාව විදර්ශනාවක් මං කිව්වේ නෑ. ඕකේ අනිත්‍ය වශයෙන් බලන්නවත් අසුබ වලින් බලන්නවත් යන්න එපා. කෙස් කියන්නේ රූප කොටසක් හැටියට මෙනෙහි කරන්න. එච්චරයි. මේකෙනුත් වෙන්නේ මොකද්ද? හිත තවත් මෛත්‍රියෙන් ඇති කරගත්තු සමාධිය මේ විදර්ශනාව තුල හිත සමාධිමත් වෙනවා. තවත් සමාධිමත් වෙනවා. ඒ අරමුණ හොඳට පැහැදිලි වෙනවා. අන්නේ අරමුණ පැහැදිලි වුණාන් පස්සේ ඒ කෙස් කියලා කියන එකේ ඊට පස්සේ කේසා කියන එක අල්ලගෙන අපි පිළිකුල් වශයෙන් බලන්න ඕනේ. ඒ පිළිකුල් වශයෙන් බලන්න ඉස්සලා එතනින් සමාධිමත් කරගෙන අපිට හිතන්න පොදුවේ කාරණා ටිකක් තියෙනවා. අන්න ඒක තමයි අපිට සතර කමඨහන් වලින් ලැබෙන උපදෙස් ටිකක් තියෙනවා. ඒ සතර කමඨහන් වල තියෙනවා අසුභ භාවනාව කියලා එකක්. අන්නේ අසුභ භාවනාවේ තියෙන මානසිකාර ක්‍රමේ මුලින් කරලා පුරුදු වුණාම එයාට මේ පිළිකුල කියන්නේ මොකද්ද? ඒ පිළිකුල බැලිය යුත්තේ කොහොමද කියන එක තේරෙනවා. ඒකේ පෙන්නනවා මුලින්ම මොකද්ද පෙන්නන්නේ? අවිඥාන අසුබ නිබං සවිඥාන අසුබං නිමං කියලා. අවිඥාන වූ සත්පුද්ගය අර මේ විඥානීය නිරුද්ධ වුණු අපි කියමු මැරිච්ච ශරීරයක් ගැන හිතන්න. මේ ශරීරයේ ස්වභාවය දුර්ගන්ධේ හැමන ඕජස් ගලන සරව වැගිරෙන දිය වෙලා දුර්ගන්ධේ හැමන මේ ශරීරයේ තියෙන අසුභ ස්වභාවයට අර මලමිනී අසුභ ස්වභාවය ගැන හොඳට අරමුණු කරන්න හිතන්න. ඒක චුට්ටක්වත් අපිට ඒ ගන්ධය ආග්‍රහණය කරන්න නෙවෙයි කෙට්ටු වෙන්නවත් හිතෙන්නේ නැහැ. ඒ තරම් පිළිකුල්ලේ රූප කොටස් ටික. ඒ ස්වභාවයට පත්වීමේ ගතිය දැන් මේකේ තියෙනවා. අර අපිට ඔය මොකද්ද මේ පිළිකුල් භාවනාවේ දස අසුභය පෙන්වන්නේ එවං භාවී එවං ධම්මෝ එවං අනතීතෝති කියලා. අර මලමිනිය අරගෙන හිතන්න කියලා මේ ශරීරෙත් ඒ බඳු ස්වභාව කොට ඇති එකක්. ඒ බඳු ධර්මතාවයට පත් වෙන එකක්. ඒ බඳු ස්වභාවයේ නොඉක්මවපු දෙයක් හැටියට බලන්න කියලා. අර ඕජස් ගලලා දුර්ගන්ධේ හැමලා පුපුරලා ලේසරව වැගිරෙන ස්වභාවය දැනටත් ඒ தත්වෙමයි මෙතන තියෙන්නේ. නමුත් ඒක වෙන්නේ නැත්තේ ඇයි? මේ හිතෙන් ලියදෙන ප්‍රත්‍ය නිසා හා ඒ රූපය විකෘති වෙන්න දෙන්නේ නැතුව පවත්වන ප්‍රත්‍ය ටිකක්. ඒවට අපි කියනවා කම්ම චිත්ත ඍතු ආහාර. කර්ම ශක්තිය තවම තියෙනවා. ඒකෙන් මේ රූපේ අර විකෘති වෙන්න දෙන්නේ නැහැ. නමුත් රූපයේ ස්වභාවය අර විදිහටපත් වෙන ගතිය ඇතුලේ තියෙනවා. දැන් මෙතනක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රත්‍ය නිසා මේක මේ විදිහට පවතිනවා. නමුත් මේ රූපේ යථාර්ථය අන්න අර වගේ කියලා පිළිකුල් වශයෙන් මලමිනියේ ස්වභාවය ගන්න. ඊට පස්සේ බලනවා මොකද්ද? වන්න సంతාන ගන්ධේයි ආසයෝකාසු තෝතත. මේ රූපේ කොටස් ටික වර්ණ වශයෙන් ගත්තත් අර විදිහේම පිළිකුල්. ඊට පස්සේ ගන්ධ වශයෙන් ගත්තත් ඒත් පිළිකුල්. සටහන් වශයෙන් ගත්තත් ඒත් පිළිකුල්. පිහිටි ස්ථාන වශයෙන් ගත්තත් ඒත් පිළිකුල්. ඒ වගේම පතිතම්හාපි කුණපාජේ කුච්ඡං කාය නිස්සිතං ආදාරෝහි සුචීතස්ස කායෝති කුණපේතිත. ඒ කියන්නේ අපි මේ ශරීරයෙන් වැටිච්ච කුණුපේට පිළිකුල් කරනවා. කෙස් ගහක් බත් එකේ තිබුණොත්, නියපොතු කෑල්ලක් ආහාරයේ තිබුණොත් අපි ඒක පිළිකුල් කරනවා. මේ ආහාරයේ කෙස් වලින් මිශ්‍රයි, නියපොතු වලින් මිශ්‍රයි කියලා. හැබැයි ඒට වැඩිය පිළිකුල් කොහකද? ශරීරයේ තියෙන එක. ඇයි? කෙස් ගහ බත් එකට වැඩුණා නම් අපි සාමාන්‍ය බත් එක පිරිසුදු එකක් කියලා හිතන්නේ නේ. නමුත් ඒ කෙස් ගහ හිසේ තියෙනකොට ලේ සැරව මැද තියෙන්නේ පිළිකුළු අසුබ කොටස් උඩ තියෙන්නේ කියලා මේ ශරීරයේ තියෙන එක ඊට වැඩිය පිළිකුල් නේද කියලා බලනවා. ඊට පස්සේ මීල් හේ කිමව කායෝයන් අසුචින් මේ සමුක්තිතෝ අන්තෝ අසුචි සම්පූර්ණෝ පුඤ්ඤවට්ඨ කුචීවි. හරියට පණුවන්ගෙන් ගැවසිච්චි නොඑක් වර්ගයේ පණුවෝ පිරීලා ඉන්න ශරීරයක් මේ ඇතුලේ තියෙන්නේ. මුළු ශරීරය ඇතුලේම නොඑක් කුලයන්ගේ පණුවෝ ඉන්නවා කියන මේ ශරීරය අපිට නොපෙනුනාට. ඉතින් හරියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අර වැසිකිලි වලක ස්වභාවය. පණුවන්ගෙන් ගැවිසිටි වැසිකිලි වලක් වගේ මේ ශරීරය අභ්‍යන්තරයේ ගත්තාම බුදුරජා ඒ ගාථාවෙන් පෙන්නනවා කෙනෙක් යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් මේ ශරීරය ඇතුල් පැත්ත පිටට හරවන්න. කන පිටට හරවන්න. යන්න වෙන්නේ කොහොමද? කෙවිටි ටිකක් අරගෙන, ලී ටිකක් අරගෙන, දඬු මුගුරු අරගෙන යන්න වෙනවා කියන්නේ. ඇයි ඒ? කාක්කෝ, කපුටෝ, බල්ලෝ එලවන්න. ඒ ශරීරයේ ඇතුළේ තියෙන හැමකින් වැහිලා වස්ත්‍ර වලින් සරසලා තියෙන නිසා ඒක පේන්නේ නැහැ. නුවණැති කෙනාට ඒක දකින්න කියන්නේ. ඇහෙන් දැක්කේ නැති වුණාට නුවණින් දකින්න පුළුවන්. ඒකයි ප්‍රඥාවන්තයාට මේ ධම තියෙනවා කියලා. එබඳු පිළිකුල් වූ අසුබ වූ කයක් කෙරෙහි මේක මගේ මම කියලා අරගෙන පොඩි දෙයක් වෙන්න බෑ මෙහෙ තරහ අරගෙන කෑකෝ ගහනවා බයිනවා නේද? අවිද්‍යාවේ තරම. ඉතින් ඒ නිසා අන්න ඒ විදිහට මේ ශරීරය ඇතුළත වැසිකිලි වලක් වගේ පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි. හරියට මේද තෙල් වලින් පුරවලා කටමට්ටමට පුරවලා තියෙන භාජනයකින් හතර පැත්තෙන් හැම පැත්තෙම තෙල් වැగిරෙනවා වගේ, දුර්ගන්ධය හැමන තෙල් වැగిරෙනවා වගේ මේ ශරීරේ නවද්වාරයකින් අසූචි වැగిරෙනවා. යම් කිසි ගමක හෝ නගරයක හෝ ඒ නගරේම කුණු දාන කුණු වලක් තියෙනවා, වතුර පිරීලා අවුවෙන් වස්යෙන් කැකෑරෙමින් මල කුණු දාන කුණු වෙච්චි ආහාර පාන දාන බොහෝ කාලයක් ගත වෙච්චි අන්න ඒ වගේ ගවර වලක් වගේ කියනවා මේ ශරීරය. ඒ බඳු පිළිකුල් ස්වභාවයෙන් යුක්ත වූ මේ ශරීරයේ මේ කෙස්, මේ කෙස් කියන්නේ ඒ බඳු පිළිකුල් ස්වභාවයෙන් යුක්තයි. එබඳු ඊට පස්සේ ලොම් කියලා කියන්නේ එබඳු පිළිකුල් ස්වභාවයෙන් යුක්ත එකක් කියලා. අර කොටස් ටික අන්න ඒ විදිහට පිළිකුල් වශයෙන් බලන්න. හැබැයි උන්නතන මතක තියාගන්න විශේෂයෙන් මේ ඔය කියපු අර කාරණා ඔක්කොම මතක තියාගත්ත මේ පිළිකුල් භාවනා ගැන ඔක්කොම අවශ්‍යත් නැහැ. ඒක කොහොම හරි ඉගෙන ගන්න පුළුවන්. නමුත් මෙන්න මේක මතක තියාගන්න. හැබැයි ඔබ බැලිය යුත්තේ පුද්ගලයෙකුගේ පිළිකුලක් නෙවෙයි. පුද්ගලයෙකුගේ පිළිකුල බලපු ගමන් වැඩෙන්නේ පිළිකුල් භාවනාව නෙවෙයි, පටිගයයි වැඩෙන්නේ, අකමැත්ත වැඩෙන්නේ. ඊට පස්සේ මේකේ අකමැත්ත ඇවිල්ලා ඒ කාලේ හිටපු භික්ෂුන් වහන්සේලා තව කෙනෙකුට කියලා ජීවිතේ නසවා ගන්නවා. මේ බඳු පිළිකුලු කයක් තියාන මොකටද මං ජීවත් වෙලා? අර හිසකසා දාන කෙනෙකුට කියනවලු මගේ ජීවිතේම විනාශ කරලා දාපන්. මගේ තියෙන පිරිකර ඔක්කොම ගන්න කියලා ඒ වගේ தත්වෙටපත් වෙලා තියෙනවා. ඇයි? මගේ පිළිකුල නිසා. ඒ නිසා මෙතන කියන්නේ පිළිකුල්ලු අසුබ වූ කොටස් ටිකක් බලන්න කියලා. මේ ශරීරය කියන්නේ අසුබ වූ කොටස් ටිකක් මිසක් මගේ පිළිකුල නෙවෙයි. ඒ නිසා එතකොට අපි බලන්න ඕනේ කෙස් කියන එකේ පිළිකුල බලන ගමන් මේක මගේ කෙස් කියලා හෝ මගේ පිළිකුල කියලා හිතෙන බව සිතුවිල්ල. මගේ කෙස් කියලා හිතෙන එක හිතට අයිති එකක්. මගේ කෙස් කියලා බලන නිසා තමයි මේ අසුබ වූ රූප කොටස ඒ විදිහට පේන්නේ. ඒ නිසා හැම හිතෙන බව අනිත්‍ය වූ අසාර වූ සිතුවිලි මාත්‍රයක්. එතන පවතින්නේ අසුබ අසාර වූ පිළිකුල් රූප කොටස. කර්මයෙන් ආහාරයෙන් හටගත්තු මගේ කියලා ගන්න බැරි නිස්සාර වූ රූප කොටසක් හැටියට බලන්න. අන්න එතකොට යාට මේක වැඩෙනකොට වැඩෙනකොට තේරෙන්නේ පිළිකුල්ලු කොටස් ටිකක් තියෙනවා, මේක මගේ කියන්න සුදුසු නෑ නේද කියන නුවණයි එන්නේ. අන්න ඒ නුවණ වැඩෙන විදිහටයි කිය කරන්න ඕනේ. එහෙම නැතුව මේ නුවණ නැතුව කොච්චර පිළිකුල් භාවනාව වැඩුවත් කෙලස් ගෙවෙන්නේ නෑ, පිළිකුල වැඩෙන්නේ නැහැ, ඇතුළත පටිගේ වැඩෙනවා. ඒකයි වෙන්නේ. ඒ නිසා වරද්දා ගන්න එපා. ගොඩක් අය වරද්දා ගන්න තැන මේ පිළිකුලත් බලනවා ආත්ම සංඥාවේ. එතකොට මේ නුවණ තියෙන්න ඕනේ. එදට හිතට ගන්න මගේ හෝ මම කියන හැඟීම. හැඟීම අරගෙන ඒ හැඟීම හිත තුල පවතින එකක්. සිතින් ඇති එකක්. ඒ සිතුවිල්ල කෙස් වලට තියලා බලනකොට කෙස් මගේ වෙලා. ඒ කෙස් මගේ නිසා එහෙම පේනව නෙවෙයි. හිතෙන් ඒ විදිහට බලන නිසා ඒ කෙස් මගේ කෙස් කියලා හිතන. කියලා ආන් එහෙම ඒ සිතුවිල්ලත් ඇති වෙලා නැති වෙන සිතුවිලි මාත්‍රයක්. ඇත්තටම පවතින්නේ මේ බඳු රූප අසුබ වූ අසාර රූප කොටසක් නේද කියලා යා අසුබ වූ කොටස් ටිකක් තියෙනවා කියලා බලන. අන්න ඒ විදිහට තච පංචකයේම හොඳට මෙනෙහි කරනවා. එතකොට තමන්ට ඕකම ඇති නිවන් දකින්න. ඉතින් නමුත් සමහර අය ඉන්නවා කෙටියෙන් මදි විස්තර වශයෙන් බැලිය යුතු. ඒ නිසා ඒ බඳු අය මේ ටික හොඳට පුරුදු වුණාම ඊළඟ එකට යනවා. ඊළඟ එකත් අර වගේ අනුලෝම වචනයෙන් පුරුදු කරලා ඒකෙත් අර විදියට අසුබේ බලනවා. අසුබේ බැලිය යුතු ආකාරය දැන් මම ඉස්සෙල්ලා කියලා දුන්නා. ඒ බලනකොට හැම වෙලාවෙම ඒ කුණුප කොටසෙහි පැවතිලා තියෙන පතිත වෙලා තියෙන කෙලෙස්ය අල්ලගන්න. මේක විශේෂයෙන් වැදගත්. ඒ නිසායි කෙලෙස්ය අල්ලගෙන මේ කෙලෙස්ෙ මේ රූප කුණුප කොටසයි තිය නැහැ. ඒ කෙලෙස්ෙ හිත පිළිමව පවතින දෙයක්. සිතුවිල්ලකින් මේක පවත්තන්නේ. සිතුවිල්ල දානිත් වෙලා යන එක, නැති වෙලා යන දෙයක්. රූපෙට වඩා ඉක්මනින් අර හිත නැති වෙනවා. ඒ නිසා මේ හිතෙන් මේ ඇති කරලා දෙන ස්වභාවය නොදන්නකොට බලන්න, මේ හිතෙන් සජීවී කරලා අපිට ප්‍රිය වූ මනාප වූ පුද්ගලයෙක්ම අවලා දීලා තියෙනවා. එතකොට අපිට ප්‍රිය වූ මනාප වූ ස්ත්‍රියක් වූ පුරුෂයෙක් බාහිරින් පේන්නේ. කොහින්ද මේ කරලා තියෙන්නේ? අවිද්‍යාසහගත මනසේ. මේක දැක්කොත් ඉතින් ඒ විදියට බැලුවොත් තමයි පේන්නේ, නැත්තම් පේන්නේ නැහැ. අන්න ඒ සඳහා ඔන්න ඔය භාවනා ක්‍රමේ ඔය විදියට භාවනා කරන්න ඉගෙන ගැනීමයි අපි මෙතනදී කරන්නේ. හා පරියංකේ ඉඳගෙන කරා පරියංකෙන් කරන්නේ අපි භාවනාව පුරුදු වීමක් විතරයි. මේ භාවනාව කෙලස් ගෙවෙන්නේ එදිනදා ජීවිතේදී. දැන් මට ඉස්සරහින් පුද්ගලයෙක් හම්බෙන තැන මේ නුවණ තියන්න ඕනේ. කෙනෙක් කෙරෙහි තරහක් ඇති වෙනකොට මම මේ තරහ ගන්න මොකේදද? මේ අසුභ වූ පිළිකුළු රූප කොටස් වලටද මම මේ තරහ ආරම්භ තියෙන්නේ? මෙහාට බයිනවා කියලා හිතනවා, මට බැන්නා කියලා හිතනවනම් මේ මම මේක මේ කුණප කොටස් වලට බනින්න නෙවෙයි නේ, ලං කරගන්නවත් හොඳ නැති එක. ඒ බඳු එකට බයින්න සුදුසුයි කියලා අන්න ඒ විදියට ප්‍රායෝගිකව ඒ නුවණ එදිනදා ජීවිතයේ තබන අපි මේ ආයතන හය හරහා හම්බෙන හැම අරමුණක් කෙරෙහිම ඔය නුවණ පවත් ගන්න. අන්න එතකොට අර පුරුද්ද ගෙවෙනවා. දැන් මේ තාක්කල් අපිට ඉෂ්ට වූ අරමුණු, ඇහැට පෙනෙන ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, මේවා සුභ සංඥාව තමයි අපි තුල තියෙන. දැන් කියන්නේ මොන සංඥාව පුරුදු කරන්න කියලා? අසුභ සංඥාව පුරුදු කරන්න කියලා කියන්නේ. දැන් අසුභ සංඥාව පුරුදු කරන්න නම් සුභ විදිහට බලන්න හිතට අහුවෙන්න දෙන්නම හොඳ නැහැ. කලින් කල හරි සුභ සංඥාව තිබ්බොත් ආපහු අර පුරුද්ද වැඩෙනවා. ඒ නිසා ටික ටික පුරුදු කරන්න ඕනේ. මේ අසුභ සංඥාව තුල ඉන්න ඒකත් මතක තියාගන්න, හැම වෙලාවෙම පුද්ගලයෙක් නෙවෙයි අසුභ වූ කොටස් ටිකක් කියන එක හිතේ මතු කරගන්න, ඒක වර්ධනය කරගන්න. එදින විවේකයේ ලැබෙන හැම මොහොතෙම මේ මානසිකාරය තුල ඉන්න. ඔබ කඩේට යනවා නම් ඒ කඩේට යන කාලය තුල මේ තුල යන්න ටික ටික පුරුදු වෙන්න. ගෙදර වටපිටාව අතු ගන්නවා නම් මේ තුල මෛත්‍රී කර්මස්ථානයෙන් හෝ මේ පිළිපුල් භාවනාව කර කර අතු ගන්න පුරුදු වෙන්න. නොපුරුදු කෙනාට ඒක ටික ටික මුලින් අමාරු වුණාට පුරුදුනාම මේ සියල්ල හරියනවා, පුරුදු වෙනවා. අවශ්‍යතාවයේ හා ප්‍රායෝගිකව පුහුණු කිරීම විතරයි මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ. ටික කාලයක් යනකොට මේ භාවනාව ශරීරයට හිතට අල්ලනකොට අමාරු නෑ. එයාට ඒක නොකර ඉන්න බැරි තත්වයට පත් වෙනවා. ඒ නිසා ඒකේ වටිනාකම තේරුම් ගන්න, මේක නොකරොත් එන්නේ මෙන්න මෙතනමට. මේ අසාර වූ පිළිකුල් වූ කුණප කොටස් ටිකක් මම කියලා අරගෙන මොකද කරන්නේ? සංසාරේ ගොඩනගා ගන්න. මේ කය නිසා අපි කීවතාවක් නිරේ ඉපදිලා ඇතිද? ප්‍රේත ලෝකේ ඉපදිලා ඇත. තිරිසන් සත්තු වෙලා මොන තරම් ඉපදිලා ඇද? මේ දුක් දෙන, වද දෙන, අසුබ වූ කය කෙරෙහිම තණ්හාව ඇති කරගන්න. ඉතින් ඒ නිසා අන්න ඒ කාරණාව හිතන්න. නමුත් ඒ තණ්හාවද මගේ ආසේවණය වෙලා නිරේ උපදින්න විදිහට මේකේ තණ්හාව තියෙනවා. ප්‍රේත ලෝකේ, තිරිසන් අපායේ උපදින්න හේතු ටික මේකේ තියෙනවා. ඉතින් ඒ නිසා මට මනුස්ස ජීවිතයක් ලැබුණා, බුද්ධෝත්පාද කාලයක් ලැබුණා, සද්ධර්මයේ ලැබුණා. එබඳු කොටස් ටිකක් ලැබිලා තියෙන වෙලාවෙත් මම අර අසාර වූ දේවල්ම ජීවිතේ කරගෙන ඉන්නවා නම් මට ධර්මයේ නිନ୍ଦා කළ යුතුයි. බැනලා මදි, ගහන්න වටිනවා කියලා හිතාගන්න. මොකද මේ ඔක්කොම తాවකාලික දේවල්, අපි අද කරන දේවල්. ඉතින් ඒ නිසා ඒක මම හැම වෙලාවෙම කියන්නේ බුද්ධිමත්ව හිතන්න ටිකක්. මේ ගෙවෙන ජීවිතවල ස්වභාවය Taman ගැන හිතලා බලන්න. දැන් ඔය ඇත්තොන්ගේ ජීවිත බලන්න, අපි කියපු මෙතන අවුරුදු 40ට වැඩි අය බහුතරයක් ඉන්නේ. 40ට වැඩි බහුතරයක් ඉන්න තැන කෙනෙක් විදර්ශනාවක් කරලා නැහැ කියන එක සංවේග කාරණා. මේ බදු බුද්ධ ශාසනයක එයා මේ රූපේ ගැන දන්නේ නැහැ කියලා කියන්නේ දැනගෙන තියෙන පුරවාගෙන ඉන්න ඒවා දිහා බලන්න. ඕකක් සිහි වුණොත් කොහෙද යන්නේ කියලා බලන්න. කොහෙද යන්නේ? තනිකර ලෝභය ඇසුරු වෙච්චි, ද්වේෂය ඇසුරු වෙච්චි, මෝහය ඇසුරු වෙච්චි අරමුණුනයි අපි රෑ දවල් දෙකේම මෙනෙහි කරන්නේ. ඉතින් අන්න ඒ නිසා තමයි මේක අපිට කරන්න පුළුවන් උපදෙස් දෙන එක විතරයි. මිදෙන එක තමන්ට බුදු කෙනෙකුටවත් පුළුවන් කමක් නැහැ අපිව මෙදවන්න. ඒ නිසා අපිට දෙන අවවාදේ ඒ නොදන්න දේ පැහැදිලි කරලා දුන්නාම තමන් අදිස්ථාන කරගන්න ඕනේ මම මේක කොහොම හරි කරනවා. මේ ධර්මයෙන් මම ප්‍රයෝජනෙ ගන්නවා. මනුස්ස ජීවිතෙන් කොහොමයි ප්‍රයෝජනෙ? හැබැයි අමාරු. බාධක එනවා. හැබැයි බාධක තමයි හැමෝටම ප්‍රශ්නේ. ඇයි සිල් ගන්න බැරි වුනේ කියලා අහුවාම හැමෝම මොන හරි දෙයක් කියනවා. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. එක්කෝ දරුවා ලෙඩ වුණා කියයි, එහෙම නැත්නම් මගුල් ගියක් කියයි, එහෙම නැත්නම් ඥාති සම්බන්ධයක් කියයි, ඒ නිසායි බැරුණේ කියලා. කාට කිව්වත් ওই ප්‍රශ්න තමයි. ඉතින් ප්‍රශ්න තියෙන නිසායි අපි මේක කරන්න ඕනේ නේ. ප්‍රශ්න නැත්නම් අපිට කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපි අතින් බොරු කියවෙන නිසායි ඒක රකින්න ඕනේ. ඉතින් ඒ නිසා මට මේ බොරුවක් කියවුනේ මේ මෙහෙම දෙයක් නිසානේ කියලා අපි ඒකට සාධාරණකම් දේවල් කිය. ඒ නිසා සාධාරණකම් හරියන්නේ නැහැ. කැඩෙන තැන අපිට නොඑක ආකාරයේ වෙන්න පුළුවන්. නමුත් ඒකේ ඒ කැඩෙන හේතුව තියෙන නිසා කැඩෙන තැනයි අපි රැකගන්නේ. නැත්තම් අපිට සීලය රකින්න අවශ්‍ය නැහැ නේ. සමහර අය කියනවා මේ ප්‍රසාව කරනකොට පාටි වලට ගියාම යාළුවොත් එක්ක හිටියාම බොණ්ඩ වෙනවා ටිකක්. එහෙම නැත්තම් මේ නොබිව්වොත් එහෙම රක්කාව කරන්නත් බෑ, අපහාස කරනවා. ඒ නිසා ඉතින් ටිකක් බොන්නා කියලා බිව්වා කියලා ඔහොම තමයි කියන්නේ. එතන එන්න රකින්න ඕනේ නේද? ඉතින් ඒ නිසා කොයි දේ ඒ නිසා අරමුණ සාධාරණ අසාධාරණ වේවා මේ ඇති වෙන කර්ම පතයට වග කියන්න කිසි කෙනෙකුට බෑ. ඒකට තමන්මයි දුක් විඳින්න ඕනේ. තමන්මයි ඒකෙන් අපහසුවට පත් වෙන්නේ. ඉතින් අන්න ඒ නිසා ඒ කරුණ හිතාගෙන මේ බුද්ධ ශාසනයේ දැන් වැඩි හරියක් පිරිහීමට ගිහිල්ලා තියෙන්නේ. බොහෝ දෙයක් විකෘති වෙලා නමුත් අවශ්‍යතාවය තියෙන කෙනාට එසේ සද්ධර්මීයතාවම පවතිනවා. ඒ නිසා අපිට ඊළඟ ජීවිතයක් ගැන හිතන්න එපා. ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණත් මේ ධහම වෙනස් වෙලයි අපිට හම්බෙන්නේ. මේ ජීවිතේ විතරයි තියෙන්නේ. අන්න ඒ නිසා ඒ කරුණ අදිෂ්ඨාන කරගෙන අද මේ මං හිතන්නේ මේ 2016 අවුරුද්දේ අන්තිම පෝය අවුරුද්දකුත් ගෙවිලා ගිහිල්ලා අපිට තේරිලා නැහැ. ඒ නිසා 2017 අවුරුද්ද අලුත් අවුරුද්දේ නෙවෙයි අද ඉඳන් හිතාගන්න ඊළඟ අවුරුද්දේදී මං මේට වැඩිය වෙනස් ජීවිතයක් ගත කරන මේ ශාසනයේ තියෙන ඒ නිවැරදි ධර්මයේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව ඉගෙන ගන්න. ඒ දැනුම තමයි මට වටින්නේ. මේ දැනුම නෙවෙයි කියනන්නේ කරුණ හිතාගෙන සෑම දිනාට මේ සදා ශක්තියේ ධෛර්යය කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුර ලැබේවා. සෑම දිනාටම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධගෙන උතුම් නිර්වාණ සම්පත්තියෙන් සැනසීමට මේ ධර්මානුශාසනාව හැම දිනාටම පාරමිතාවක් වේවා කියලා ආශිර්වාදයි.